අද 2024 ජූනි මාසයේ 9 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 197 වන වැඩසටහනයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය ලොල්ලුගොඩ ධම්මසාගර ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනිකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සූම් මික්සලා හා අනිකුත් මාධ්‍යන් ඔස්සේ සම්බන්ධ වෙන සියලුම දෙනාවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත්, කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත්, අනතුරුව අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
ඉද ආධුනික යෝගාවචරයන්ගේ වැඩසටහනේ ධර්ම දේශනාවේ වෙලාව. ඉතින් ධර්ම ගෞරවයෙන් ඒ සඳහා සැදී පැහැදී වාඩි වෙලා සාදුකාරයක් දෙන්න ධර්ම දේශනාව ආරම්භ කරන්න.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතා බුබ්බුලකං පස්සේ යතාපත්සේ පරිමරීචිකං ඒවං ලෝකං අවෙක්කත්තං මච්චුරාජාන පස්සති තී.
සාදු සාදු සාදු.
සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, ඉතින් අද දවසෙත් මේ ආධුනිකයන් සඳහා ධර්ම දේශනාමය වෙලාව. ඉතින් ඒ සඳහා මම හිතුවා ටිකක් මේ සුතමේ ඥානයේ වශයෙන් අපි වර්ධනය කරගත යුතු කරුණු ටිකක් ඉදිරිපත් කරන්න. ඉතින් ඒ සඳහා මූලික හැඳින්වීමක් කරලා අපි යනවා අද දවසේ මේ මාතෘකා කරගත්ත නැත්නම් මේ ඒ සුතමේ අනුග්‍රහිකය සඳහා. ඉතින් අපි දන්නවා, ඉතින් මේ අපි මේ කරන්න යන වැඩේ සහ අපි මේ කරගෙන යන වැඩේට අස්වැසිල්ලක් තමයි මේ ධර්ම දේශනාව. ඉතින් ඒකට පොඩි හැඳින්වීමක් කරොත්, අපි ඉතින් මේ ලෝකේ අපි ගත්තොත් අපි ඉන්නෙම ලොකු දුකක, ආතතියක, ශෝකයක පරිද්දව සහිතව. ඉතින් අපි ඒක නවතින්නෙත් නැහැ. අපි සුළු කාලයකට සතුටු වෙලා වැඩිපුර කාලයක් සමහරවිට දුකින් ඉන්නවා. නමුත් අර සතුටු වෙන පොඩි කාලය නිසා අර දුකත් අපිට අමතක වෙලා නිතර නිතර මේ වෙනස් වීමේ දුක අපි නොදක සංසාරේ ඉදිරිය දිගට යනවා. ඒක මම කියලා හදාගත්ත රාමුව තුල. ඉතින් අපි මේකෙන් මිදෙනවයි කියන්නේ ලොකු සංසාර පුරුද්දකට නැත්නම් සංසාර රැල්ලකට, සංසාර ඒ ගලණයට අනිත් පැත්තට යෑමක්. ඉතින් ඒක අසීරු කාර්යයක්. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනුග්‍රහිත සූත්‍රයේදී මේක උඩුගම් බලා නැත්තම් මේක මේ සංසාර වේගයෙන් කැරකෙන ලොකු විභවයක් තියෙන මේ සංසාර චක්‍රය නවත්තනවා නම් ඒ සඳහා අනුග්‍රහිත සූත්‍රය අනුග්‍රහිත පහක් සඳහන් කරනවා. සීලමය අනුග්‍රහිතය, අපි සීලයක පිහිටලා මේ කටයුතු කරන්න ඕනේ. ඒකට පංචශීලයේ පටන් ගත්තාම උපසම්පදා ශීලිය දක්වාම අපිට තියෙනවා දිහි පුද්ගලයන්ට සාමාන්‍යයෙන් උපසම්පදා භික්ෂුව වශයෙන් මොකද්ද මේ ශීලය කියන එක අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ ශීලයක පිහිටලා කටයුතු කරන්නේ මේ හිතේ විපරිසර ගතිය නැති කිරීම සඳහා. ඉතින් මේ හිතේ විපරිසර ගතිය නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ ශීලය. එතකොට තමයි අපිට භාවනාව ඉඳගත්තට පස්සේ හිත එකඟ කරගන්න නැත්නම් අපිට ඒ විපස්සනාවක් වඩන්න හරි උපකාරයක් වෙන්නේ මූලික සුදුසුකම. ඊට පස්සේ ඒ පටන් ගත්ත වෙලේ ඉඳන්, භාවනාවට පටන් ගත්ත වෙලේ ඉඳන් සිල්වත් නම් එතන ඉඳන් අපිට වැඩේ පටන් ගන්න යන්න පුළුවන් අතීතේ අමතක කරලා. ඊට පස්සේ අපිට සුතමේ අනුග්‍රහිතේ සඳහන් කරනවා සීලමේ අනුග්‍රහිතේ සුතමේ අනුග්‍රහිතේ සාකච්ඡාමේ අනුග්‍රහිතේ සමත අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතේ. ඉතින් සුතමේ අනුග්‍රහිතේ තමයි මේ විදිහට ධර්ම දේශනාවක් හරහා හෝ ධර්ම සාකච්ඡාවක් හරහා හෝ නැත්නම් කමඨහං හරහා හෝ අපි දැනගන්නේ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුඛ ධර්ම දේශනාව නැත්නම් භාගතුන් වහන්සේ දුන්න මොකද්ද මේ පණිවිඩය කියන එක තමයි ශාසනය කියන්නේ. ඉතින් ඒ අනුග්‍රහිතය ලැබුවට පස්සේ අපිට තියෙන ඊට පස්සේ සාකච්ඡා අනුග්‍රහිතය එකෙදි තමයි අපේ තියෙන අපි හිතන් ඉන්න එක නැත්නම් අපි අපේ අත්දැකීම ඒ විදිහට අපි නියම විදිහට අපි දකින්නවද නැත්නම් අපි මායාවක පැටලලා ඉන්නවද කියන කාරණේ හරි විදිහට බේරුම් තේරුම් කර ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ සාකච්ඡාමය අනුග්‍රහිතය. ඉතින් ඒ සාකච්ඡාමය අනුග්‍රහිතය ලැබුණාට පස්සේ ඊට පස්සේ අපිට තියෙන්නේ සමත විපස්සනා වශයෙන් භාවනා කරන්න. ඉතින් මේ සමත විපස්සනා කියන්නේ මොකක්ද කියන එක මම කලින් හඳුන්වා දීලා තියෙනවා. නමුත් ඒකේ උපමාව අරගෙන බොහෝම කෙටි කාලයක් ඇතුළත මම පොඩ්ඩක් හඳුන්වා දෙන්නම්. මොකද අද දවසේ කරගෙන යන දේශනාවට ඒ කාරණේ ටිකක් වැදගත් නිසා. ඉතින් සමත විපස්සනාවේදී මොකද්ද මේ වෙනස කියන එක කිංසුකෝපම සූත්‍රයේදී මම හුඟක් කලින් ධර්ම දේශනාවක සඳහන් කරන්න යදුනා. මේ උපමාවකින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ඉන්දියාව වගේ ලොකු ප්‍රාන්ත රාජ්‍යයක ලොකු රාජ්‍යයක පොඩි රාජ්‍යයක් තියෙනවා පොඩි නගරයක්. ඉතින් ඒ ලොකු ඉන්දියාවෙම රජතුමාගේ රජුරුවන්ගේ පුතාව යවනවා අර පොඩි නුවරට. ඒ නුවර ගියාට පස්සේ ඒ නුවර රාජ්‍ය කරමින් ඉද්දී මේ ඒ පුතාට ඒ රාජ්‍ය ඇතුළත ඒ නුවර ඇතුළත ඉන්න අසත්පුරුෂ සංසේවනය ලැබෙනවා. නැත්තම් සූදු කෙලින කට්ටිය, මද්‍රව්‍ය පාවිච්චි කරන කට්ටිය, ගණිකාවන්, ඒ මංකොල්ලකාරයන් වගේ නරක අසත්පුරුෂ ආශ්‍රය ලැබිලා මේ රජ්ජුරුව පිරිහෙනවා. ඊට පස්සේ මේ පණිවිඩය රටවැසියන් එවනවා ප්‍රධාන රජ්ජුරුවන්ට. රජ්ජුරුවෝ පුරෝහිතට කියනවා ගිහිල්ලා රාජාභිෂේකය කරන්න කියලා. නමුත් පුරෝහිත කියනවා බෑ කියලා. ඊට පස්සේ අහපුවම ඇයි කියලා. දැන් ඉන්නේ මත් වෙලා, ඒක හින්දා මං කියන දෙයක් ඇහින්නේ නෑ, අනික මට ජීවිතේට හානියක් කරන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ යෝධයා දෙන්නම් කියනවා. යෝධයාත් අහනවා හරි මට හදිස්සියක් වුණොත් මේ පහර දෙන්න වුණොත් පහර දෙනවා කමක් නැද්ද? කමක් නැහැ කියනවා. ඊට පස්සේ යෝධයයි පුරෝහිතයි මේ නුවරට යනවා. මේ නුවර වට කරලා තියෙන තාප්පකින් දොරවල් හයක් තියෙනවා. මේ එක දොරකින් එක මුරකාරයෙක් ගානේ මුරකාරයෝ 6 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ එක දොරකින් ඇතුල් වෙද්දී මේ මුරකාරයා දන්නවා හොඳටම මේ ඉන්නේ පුරෝහිතයි යෝධයයි කියලා. එයා කැමති. ඒ පුරෝහිත සහ යෝධයාට කැමති. මොකද රාජ්‍ය ධාර්මිකව වෙනවට මේ මුරකාරයා කැමති. ඉතින් ඒ මුරකාරයාගෙන් අවසර අරගෙන බොහොම ඉක්මනින් යනවා රජ්ජුරුව හම්බෙන්න. රජ්ජුරුව ඉන්නේ එතකොට මේ බීමත්ව සහ රාසත්පුරුෂය එක්ක. ඊට පස්සේ ගිහලා පුරෝහිත මේ පණිවිඩය කියනවා මේක රාජ්‍ය දස රාජ ධර්මයෙන් පාලනය කරන්න කියලා. නමුත් මේ රජ්ජුරුවන්ට මේක කාරණේ ඇහෙන්නේ නැහැ. බීලා ඉන්නේ මත් වෙලා. ඉතින් ඒ තුන් පාරක් විතර කිව්වට පස්සේ යෝධයා දිහා බැලුවට පස්සේ යෝධයා කියනවා මේ කියන දේ අහන්න කියලා. අහන්නේ. ඊට පස්සේ යෝධයා රජ්ජුරුවන්ගේ බෙල්ලෙන් අල්ලලා මූණට දෙකක් ගැහුවට පස්සේ ප්‍රහාරයක් එල්ල කරාට පස්සේ අර ඉන්න සල්ලාලියෝ මේ බද්දෝ නැසූදු මංකොල්ලකාරයෝ ගණිකාව ඔක්කොම දුවනවා. එතනින් පිටත් වුණාට පස්සේ මේ රජ්ජුරුවන්ටත් වෙරිහිඳිලා ඊට පස්සේ පුරෝහිත කියනවා ඔයා පිරිහිලා ඉන්නේ, රටක් පිරිහිලා තියෙන්නේ, ඔයා මේ විදියට ගියොත් විනාශයටපත් වෙනවා. ඒකින්ද මෙන්න මෙහෙම ධාර්මිකව රට පාලනය කරන්න කියලා උපදේශක් දෙනවා. ඊට පස්සේ තමයි රජ්ජුරුවන්ට ඇහෙන්නේ. ඊට පස්සේ රාජ්‍ය පාලනය කරනවා. ඉතින් මේකෙදි උපමාව දෙනවා බුදුන් වහන්සේ මේ මුර මේ ප්‍රාන්ත රාජ්‍ය කියන්නේ මොකද්ද? මේ අපේ පංචස්කන්ධේ, ඒ වගේම මේ රටේ රජ්ජුරුව කියන්නේ අපේ විඥානය. මම කියලා හිතාගෙන ඉන්න කෙනා තමයි රජ්ජුරුව. එයා වැඩිපුරම අසත්පුරුෂය තමයි ආශ්‍රය කරන්නේ. අසත්පුරුෂය කියන්නේ මෙන්න මේ පංච නීවරණ ටික, මේ කෙලෙසුන් ටික. ඒ කෙලෙස් තමයි අපි වැඩිපුර සංසාරේ අපායේ හිටපුත් හින්දා අපේ වැඩිපුර චිත්ත සංතානයේ තියෙන්නේ නරක සිතුවිලි නැත්නම් නරක දේවල්. ඒ ආශ්‍රය තමයි අපේ ඇතුළත තියෙන්නේ. ඉතින් ඒකට සමාන කරනවා මේ රජ්ජුරුව ආශ්‍රය කරන ඒ ගණිකාව, එතකොට මද්‍රව්‍ය පාවිච්චි කරන අය, සූදු කෙරින අය, බුරු ගහන අය, ඒ වගේම මංකොල්ලකාරයෝ. මේ ටික තමයි අපේ ඇතුළත ඉන්නේ. ඊට පස්සේ මේ මේ තාප්පේ වටේට දොරවල් හැතිනවා. ඒවා තමයි සලායතන. ඇස කන දිව නාසය ශරීරය මනස කියන ඒවායන් තමයි අපි අරමුණු ගන්නෙ. ඒ ගද්දි එතන ඉන්න බලාගෙන ඉන්න කෙනා තමයි මුරකාරයා. එයා තමයි සතිය. එයා තමයි හරි දේ වැරදි දේ කවුද කියලා දන්නේ. ඉතින් මේ මුරකාරයා හරහා එන යෝධයා සහ පුරෝහිත තමයි සමත විපස්සනා දෙක. ඉතින් ඒකෙදි විපස්සනාවේ තමයි පණිවිඩය තියෙන්නේ. පුරෝහිතාතේ තමයි පණිවිඩය තියෙන්නේ වගේ විපස්සනාවතේ තමයි මේකේ ඇත්ත කාරණේ තියෙන්නේ. මොකද්ද කළ යුත්තේ කියන. සමතය කියන්නේ යෝධයාට සමාන කරනවා. මොකද යෝධයා අතේ තමයි රජ්ජුරුව මේ කාරණේ අහනවද නැද්ද කියන තීරණය තියෙන්නේ. මොකද යෝධයා ඒ පහරයක් එල්ල කරාට පස්සේ රජ්ජුරුව කොටු කරලා පහරක් එල්ල කරාට පස්සේ තමයි රජ්ජුරුවන්ට වෙරිහිඳලා එදී අහන්නේ. අන්න ඒ වගේ අපිත් අරමුණක් අරගෙන ආනාපානේ හෝ යටිපතුල දැනෙන දැනීම ඒක අරමුණක් කායानुපස්සනාවේ කරමුණක් අරගෙන ඒකට නැවත නැවත විතක්ක කරන්න නැත්නම් අර යෝධයා රජ්ජුරුවන්ට ගහනවා වගේ අපේ විඥානියත් ඒ කය තුලම කොටු කරලා ඒ කය තුලත් ඒ සිදුවෙන ඒ කරමුණක කොටු කරලා ඒකෙම විතර්ක කරන්න කරන් තමයි අපි අර නීවරණ ටික ඈත් වෙලා අර ප්‍රඥාව විසින් දෙන පණිවිඩය අහන මට්ටමට හිත හැදෙන්නේ. එතකොට තමයි ප්‍රඥාවෙන් මේ අපි භාවනා කරන්නේ මොකටද කියන පණිවිඩය අපිට ඇහෙන්නේ. ඉතින් අන්න ඒ ප්‍රඥාවෙන් කියන පණිවිඩය මොකක්ද කියන එක තමයි අද දේශනාවේ සාරය. නැත්තම් ඒ සඳහා තමයි දේශනාව දිගහැරෙන්නේ. ඉතින් ඒකෙදි ප්‍රධාන වශයෙන් පටිසම්පදා මාර්ගයේ තමයි මේකට මූලාශ්‍රය වශයෙන් අද දවසේ ගත්තේ. ඉතින් ඒකේ තියෙන අටුවාවේ තියෙන ගාථාවක් තමයි මාතුකා කරගත්තේ. යථා බුබුලකම් පස්සේ යථා පස්සේ මරීචිකම් ඒවං ලෝකං අවෙක්කත්තං මච්චු රාජාන පස්සති. යම්සේ දිය බුබුලක් දන්නේද යම්සේ මිරිගුවක් දන්නේද මෙසේ ලොව දක්නේ මෘත රාජ්‍යයා නැත්තං මාරයා නොදකි. යම්සේ මේ විපස්සනා කරන කෙනෙක් මේක මේ රූපය මේ වේදනාව මේ සංඥාව දිය බුබුලක් පෙන බුබුලක් මිරිඟුවක් මායාවක් මායාකාරයෙක් වශයෙන් දකින්න දකින්න මේකේ ඒ පුද්ගලයා ඒ තමන්ගේ විඥාණය ඒ කියන පංචස්කන්ධයට අහු වෙන ගතිය නැතිවීම තුලම ඒක බුබුලක් ඒක බොහොම සීඝ්‍රයෙන් වෙනස් වීමක් ඒක මායාවක් වශයෙන් දකින්න දකින්න මායයටත් අර විඥාණය අහු කරගන්න බෑ. විඥාණي අල්ලන්න බැරි හින්දා මායාගේ වසඟේ නොපවතින හින්දා මායාගෙනුත් මායයක් නොදකිනවා මේ පුද්ගලයා කියලා තමයි මේ ගාථාවේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ ප්‍රඥා කියන චෛතසිකය නැත්තම් ප්‍රඥාව කියන කාරණය තුළදී අපි මේ භාවනා කරන භාවනාවේදී කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ කියන තැනට තමයි අද මේක දිගහැරෙන්නේ. ඉතින් ඒකේදී ප්‍රඥාව කියන වචනිය නැත්තම් ප්‍රඥාව කියන දේ ප්‍රධාන අංග තුන තමයි අපිට දැනෙන දේ නැත්තම් අපිට තේරිය යුතු දේ ප්‍රඥාව තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම. අපි මේක පාඩම් හැමදාම ඇහෙනවා හැමදාම කියවෙනවා අපි දන්නවා. ඉතින් කොහොමද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අපිට මේ භාවනාව තුළින් අනිත්‍ය පේන තැනට දුක දැනෙන තැනට අනාත්මය තේරෙන තැනට කොහොමද එද්දී අපි ඒ ටිකට් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මට සාදර වෙලා අපි ඒ දේ බාර ගන්නවද නැත්නම් අපි ඒ දේ ප්‍රතික්ෂේප කරනවද කියන තැන තමයි අපිට භාවනාව ජීවිතයේදී සහ සාමාන්‍ය ජීවිතයේදී අපි සතිය වඩ아가න යද්දී අපිට තියෙන කාරණය. ඉතින් ඒ සඳහා පරිසම්බිදා මාර්ගයේදී මේ ඥාන විභාගයක් තියෙනවා නැත්නම් මේ ඥාන මොහු පුරා යන ඥාන ක්‍රමවේදයක් නැත්නම් අපි මේ ඒක අපි කොහොමද ඉදිරියට යද්දී අපිට මතුවෙන දැනීම් ස්වභාවය කියන කාරණයක් සඳහන් කරනවා. ඉතින් මේක කියන්න කලින් කියන්න ඕන කාරණේ තමයි මේක පැහැදිලිවම සුතමය අනුග්‍රහිතයක් නැත්නම් අපි මේ අසා දැන ගැනීමක් අසා දැන ගැනීමෙන් සිදුවෙන ප්‍රඥාව තමයි සුතමේ ඥානය කියන්නේ. ඉතින් ඒ සඳහා තමයි ගන්නෙ. නමුත් මේක අහලා නැත්නම් මේකේ තියෙන කරුණුත් එක්ක භාවනාවට ගිහිල්ලා මේ දේවල් හිතන්න ගියොත් භාවනාව ටිකක් පැටලි සහගත වෙන්න පුළුවන්. නමුත් මේක සුතමේ අනුග්‍රහිතයක් වශයෙන් පමණක් ගත්තොත් භාවනාව භාවනාවක් දෙකීමක් වශයෙන් පමණක් ගත්තොත් කරුණු ඒක අස්වැසිල්ලක් ඒක පැහැදිලි වීමක් වශයෙන් දැනෙන්න පුළුවන්. නමුත් මේක හදි මට දැන් තියෙන්නේ මේ දේ මට මේ වෙලා තියෙන්නේ මේ දේ කියලා තමන්ගේ අත්දැකීමත් එක්ක මේක සසඳන්න ගියොත් සමහරවල් වලට පැටි වෙන්න පුළුවන්. ඒකින්ද මේක සුතමේ අනුග්‍රහිතයක් සඳහාම වේවා කියලා ධර්ම දේශනාව ආරම්භ කරන්න යන්නේ. ඉතින් මේකෙදි මේ අපි ඒ සමත අනුග්‍රහිතය කරාට පස්සේ ඒ අපි හිත තැම්පත් කරගෙන ඒකාග්‍ර කරගෙන මේ නිවි හැනහිල්ලේ මේ සිදුවෙන්නේ මොකද්ද කියලා මේ පංචස්කන්ධය තුල සිදුවෙන්නේ මොකද්ද කියලා බලන තැනට එනකන් තමයි අපි ආනාපානෙ පිම්බීම හැකිලිම නැත්තම් සක්මනේදී යටු යටිපතුලේ දැනීම් ස්වභාවය අපි මේ බලන්නේ. එතකොට අපිට පුළුවන් අර කය කියන ආයතනය තුල අපිට විඥාණය කොටු කරන්න. ඉතින් ඒ විදිහට කොටු කරාට පස්සේ ඒකාග්‍රතාවයටපත් වුණාට පස්සේ හිත සමාධිගත වුණාට පස්සේ සිදුවෙන ඇතුළත සිදුවෙන සිදුවීම දකිද්දී අපේ ඥාණය මොහුකුරා යනවා. ඉතින් ඒකෙදි දැනගත යුතු දේ තමයි සමහර වෙලාවට මේ ප්‍රඥාව තුළින් අපි දකින්ද දැකිය යුතු දේවල් නැත්නම් අපිට ප්‍රඥාව Siri Devuduwa geta kendaddi නැත්නම් අපේ ගෙදරට එද්දී අපි ඒ පුද්ගලයා වඳුනාගත්තේ නැත්නම් අපි යකෙක් කියලා බය වෙනවා නැත්නම් එලවන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රඥාව තමන්ගේ විඥානය තුළට එද්දී තමන්ගේ තුළට එද්දී ඒකට අනුග්‍රහ කරේ නැත්නම් සමහර වෙලාවට අපි ඒ දෙයට පයින් ගැහුවොත් අර මැණිකයාගේ කණා දන්නේ නැහැ වගේ කටුත්තක් වෙනවා. ඉතින් ඒකෙහිඳ තමයි මේ ඥාන විභාගයේ තියෙන්නේ. ඉතින් ඒකෙදී හිත තැම්පත් කරාට පස්සේ අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනම මේ නිවන් දකිනා තුරුම ඒ විපස්සනාවේ එක එක මට්ටම් වලින් අපිට දැක ගන්න පුළුවන්. එක එක අවස්ථාවලදී වෙනස් වශයෙන් දැක ගන්න පුළුවන්. ඉතින් ඒකෙදී මේ මුලම සඳහන් කරනවා මේ ඥාන කීපයක් සම්මස්සය ඥානෙ, උද්දේවය ඥානෙ, බංග ඥානෙ, ආදීන වසනා ඥානෙ, මුංචිතු කම්මතා ඥානෙ, ගෝත්‍රභූ ඥාන වශයෙන් මේ ඥාන ටික තවත් බෙදලා එක එක නම් වශයෙන් වෙනස් වශයෙන් සංකාරූපෙක්කා මුංචිතු කම්මතා වශයෙන් කොටස් කරලා තියෙනවා. ඉතින් මේකේ කෙටි හැඳින්වීමක් තමයි අද කරන්න වෙන්නේ. මොකද එක ඥානයක් පිළිබඳව වුණත් බණ 10ක් විතර කියන්න තොරතුරු මේ පටිච්චසමුප්පාද මාර්ගය තුලත් තියෙනවා, තව තව සූත්‍රවලත් තියෙනවා. ඉතින් ඒකෙහිඳ අද දවසේ කරන්නේ මේ භාවනාව කරගෙන යදි මේ තැම්පත් වුණාට පස්සේ නැත්තම් අපි හිත ටිකක් එකඟ කරගත්තට පස්සේ නැත්තම් නිවි හැනහිල්ලේ Taman දිහා බලන මොහොතක අපිට පේන අනිත්‍ය දුක්ඛ අනාත්ම මොන වගේද කියන එකද. ඒකෙදි සම්මර්ෂ ඥානයේදී අපි ගොඩක් වෙලාවට ඒකෙදි සඳහන් කරන්න යෙදෙන්නේ අතීත අනාගත පච්චුප්පන්න ධර්මයන් රැස්කොට නිශ්චය කිරීමේ ප්‍රඥාව. නැත්තම් ඒක මේ කලාප වශයෙන් නිශ්චය කරන ප්‍රඥාව තමයි සම්මර්ෂණ ඥානෙ වෙන්නේ. ඒක කිව්වොත් ටිකක් විස්තර කරලා කිව්වොත් පොඩි වෙලාවක් අරගෙන මේ අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න කියන්නේ අතීතය කියන්නේ කලින් අපිට වෙච්ච සිදුවීම්, ඊට පස්සේ අනාගතය කියන්නේ ඉදිරියට වෙන්න තියෙන දේවල් සහ ප්‍රත්‍යුප්පන්න කියන්නේ මේ වර්තමාන මොහොතේ සිදුවෙන දේවල්. ඉතින් ඒකත් කොටස් කීපයකට යනවා. අධ්‍යාත්මික බාහිර මේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ සිදුවෙන දේවල් සහ මේ ඉන්ද්‍රිය පහෙන් ඇතුල් වෙන දේවල් සහ ඉන්ද්‍රිය පහට පිටින් තියෙන දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒවට ඇතුළත් වෙනවා. ඊට පස්සේ ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත දුර ළඟ කියන මේ 11 ආකාරයකට මේක තියෙනවා, මේක දකින්න ඕනේ. ඉතින් ඒකෙදි ඕලාරික සූක්ෂම සහ හීන ප්‍රනීත කියන දේවල් බොහෝම සාපේක්ෂ දේවල්. ඉතින් ඒක හරි ඒ මොහොතට අනුව ගත යුතු හීන ප්‍රනීත ඕලාරික සූක්ෂම ගතියක් තියෙනවා. ඉතින් ඒකෙදි අපි ගත්තොත් අපි අපායක ඉන්නවා, බොහොම ඕලාරිකයි ඒ අපායට වඩා මනුස්ස ලෝකේ සූක්ෂමයි. හැබැයි මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක එක්ක බලපුවාම ඕලාරිකයි, දිව්‍ය ලෝකේ සූක්ෂමයි. අන්න ඒ වශයෙන් බ්‍රහ්ම තලයේ අන්තිම බ්‍රහ්ම දඩිය දක්වාම මේ සූක්ෂම භාවය වෙනස් වෙනවා. ඒකින යටට බලද්දි ඕලාරික භාවය ප්‍රකට වෙනවා. ඒ වගේම හීන ප්‍රනීත භාවයත් මේ අපේ කියන චිත්තසංතානියෙම දැනගන්න පුළුවන්. ඒකෙදි තමයි මේ පරියන්කේදී මුලින් අපි ඉඳගත්තට පස්සේ අපේ ඕලාරික ගතිය, හීන ගතිය වැඩි, නැත්නම් ඕලාරික ගතිය වැඩි. ඒ කියන්නේ අපි ඉඳගත්තට පස්සේ බොහොම හිත කලබල අවස්ථාවක නම් තිබ්බ හරි බරක් දැනෙනවා ශරීරයට. හරි වෙහෙසක්, හරි බරක්, හිතේ ලොකු කැළඹීමක් තියෙනවා. හැබැයි ඒක දිහා හේමම ඉද්දී මොනවත් නොකර කොච්චර සිතිවිලි ආවත් කමක් නැහැ කියලා ඔහේ ඉඳගෙන ඉද්දී අපි කයට හිත දැම්මත් ආනාපානට හිත දැම්මත් එතකොට තේරෙනවා මේ ටික ටික නැත්තම් ඒ කැළඹීම දිහාම ඉඳගෙන ඒක දිහාම බලන් ඉද්දි කලඹන්නේ නැතුව ඒක හේමම ටික ටික තැම්පත් වෙනවා. ඒක නිකන් අර අපායේ ඉඳන් දිව්‍ය ලෝක හරහා බ්‍රහ්ම ලෝක වලට යනවා වගේ මේක අර කාම ලෝක ප්‍රතිස්ථාපනය කරන රූප ලෝකෙන්. රූප ලෝකය කියන්නේ මේ ආනාපානේ නැත්නම් යටිපතුල දැනෙන දේවල්, තමගේ කයට දැනෙන සියලුම දේවල් මේ හුස්ම රැල්ල පවා රූපයක්. ඒ රූප ලෝකයේදී ඊට පස්සේ ඒ රූප ලෝකයටම ට වඩා ඕලාරිකයි කියලා තේරෙනවා. අපි හිටපු ඒ ඇස කන දිව නාසය ශරීරය මනස පිනවන ගතිය. ඒ කාම ලෝකයට වඩා සූක්ෂමයි මේ රූප ලෝකේ, ඊටත් වඩා අරූප ලෝකයේ ඊටත් වඩා සූක්ෂමයි ප්‍රනීතයි. ඉතින් මේ විදිහට මේ 11 ආකාරයකට මේ දේ දකින්න එකත්, ඒ වගේම මේ මොනෝhari අපි සිදු වෙන සිදුවීමක් කලිනුත් නැත්තම් අපි ආනාපානය බැලුවා බොහොම ප්‍රණීතව හිටියා. ඉතින් කලිනුත් මේ විදිහටම ඉදිරියේදී බැලුවත් මේ විදිහමයි. ඊට පස්සේ කාම ආශ්‍රව කාම තණ්හාවේ ගිල්ලා හිටියොත් කලිනුත් මෙහෙමයි ඉදිරියේදීත් මෙහෙමයි කියන ඊට සාපේක්ෂව මේක දැක ගන්න පුළුවන්. මේකේ ඇති නැතිවීම කලාප වශයෙන් මේක පොදියක් වශයෙන් අපිට දැක ගන්න පුළුවන්. ඒක දැකගෙන ඒක තුලින් ඇති වෙන ප්‍රඥාව තමයි මේ සම්මාර්ථ ඥානය කියන්නේ. ඒකෙදි ගොඩාක් දේවල් මේ රූප වේදනා සංඥා සංකාර කියන හැම දෙයකම මේ පොදි පොදි වශයෙන් ටිකක් ලොකු කුටි වශයෙන් අපිට දැක ගන්න පුළුවන් මේකේ ඇති නැතිවීම. ඉතින් ඒකත් එක්ක අර තමයි තේරුම් ගන්න පුළුවන් යම් කිසි දැනුමක් මේකේ අතීතයේ සිදුවෙච්ච දේවල් දැන් ඉවරයි. ගාවට අනාගතයේ සිදුවෙන සිදුවීම සම්පූර්ණයෙන් මේකට ප්‍රතිපක්ෂව නැත්තම් මේකෙන් තොරව වෙනමම සිදුවෙන සිදුවීමක්. ඒකට මේ දැන් කරන දේවල් වල බලපෑම තියෙනවා සහ අතීතයේ කරපු බලපෑම දැන් තියෙනවා කියන යම් කිසි හේතුඵලයක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි තමයි තේරෙන්නේ මේ අතීතයේ කරපු දේවල් අනුසය ආශ්‍රව හින්දා දැන් අපි මේ ඒ විපාක වාරයේ දැන් විඳිනවා. දැන් කරන දේවල් වලට අනාගතයේදී අපිට විපාක දෙන්න ඉඩ තියෙනවා, දෙන්න තියෙනවා තව. ඉතින් ඒකෙදි ලොකුම දුක වෙන්නේ මේ දැන් තියෙන දුකත්, ඒ වගේම මේ එන්න තියෙන අපි කරපු දේවල් වලට එන්න තියෙන දුක ප්‍රමාණය. ඉතින් ඒ පිළිබඳ යම් කිසි හැඟීමක් මේ හේතුඵලවාදී නැත්තම් මේ කරපු දේවල් කළ දේ ඵලඵල දේ කියන මෙන්න මේ ඥානේ නැත්තම් මේක තේරුම් ගන්න කලාප වශයෙන් ටිකක් ලොකු ප්‍රමාණයෙන් යම් කිසි දැනුමක් ගන්න එක තමයි සම්මස්ස ඥානයේදී සිදු වෙන්නේ. ඉතින් ඒක භාවනා කරන්න පටන් ගත්ත මුල ටික කාලයක් ඒක කරගෙන යදි තේරෙන්නේ නැහැ. නමුත් කාලයක් කරාට පස්සේ තේරෙනවා ඉස්සරට වඩා දැන් ගොඩක් අය කියන දෙයක් තමයි ඉස්සරට වඩා හිතන විදිය වෙනස්. දැන් තේරෙනවා මේවා වෙනස් වෙනවා. දැන් තේරෙනවා මගේ වසඟේ නැහැ. දැන් කලින් මට මේ විදියට තරහ ගියා. දැන් ඒක මට තරහා යන්න කලින් දැනගන්න පුළුවන්. හැබැයි තරහා ගියාට පස්සේ සමහල්ලාවට දැනගන්න පුළුවන් ඉස්සර නම් දන්නේ නැහැ කියලා මේක අතීතයයි ඊට පස්සේ මේක දිගටම කරගෙන ගියොත් මට මේ අනාගතයේදී මේ විදිහට මට තේරෙන්න ගන්නවයි කියන කාරණිය යම් යම් මට්ටමකින් කලාප වශයෙන් මේක ටිකක් තේරෙන්න ගන්නවා ආධුනිකයට ටික කාලයක් ගියාට පස්සේ. ඊට පස්සේ මෙන්න මේ අතීත අනාගත කියන දෙකෙන් ටික ටික ලං වෙලා මේ පච්චුප්පන්නේ මේ මොහොතේ තියෙන වෙනස් වීම, මේ මොහොතේ තියෙන අනිත්‍යතාවය දැකගන්න යෝගාවචරයා නැඹුරු වෙනවා. එතකොට තේරෙනවා මේ මොහොතේ තියෙන ලොකු වෙනස් වීම හරියට බලපානවා මේ අතීතයත් අනාගතයත් මේ ටිකමයි තියෙන්නේ කියලා තමන්ගේ පච්චුප්පන්නේ නැත්තම් මේ වර්තමාන මොහොතම අනිත්‍ය වශයෙන් දකින්ද එයා මුණ දෙනවා. එතකොට තමයි මේ අතීතයේ තිබ්බ ගතිය නැත්නම් අතීතය ගැන හිත හිතා ඉන්න ගතිය අනාගතයේ ප්ලෑන් කරන සංස්කරණය කරන ගතිය අඩු වෙලා එයා ඒ මොහොතේ ජීවත් වෙන චරිතයක් බවට පරිවර්තනය වෙනවා. ඒක ආධුනික යෝගාවචරයා නිතර නිතර කියන දෙයක් තමයි. දැන් තමයි සමින්වහන්සේ දැන් ජීවත් වෙනවායි කියලා තේරෙන්නේ. ඒක බොහොම සතුටුයි. ඒකේ හැබැයි ලොකු වෙනසක් තියෙනවා මේ දැන් අපි ජීවත් වෙනවා කියලා තේරෙනවා. ඉතින් ඒ තෙන්ට ආවට පස්සේ දැන් ජීවත් වෙනවායි කියන එක තේරෙන ඒක බාරගන්න ඒක දිහා බලන් ඉන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ තමයි මේ කතං පච්චුප්පන්නාන පච්චුප්පන්නාණං ධම්මාණං විපරි නාමානු පස්සේනේ පස්සනේ පඤ්ඤා උද්‍යබ්බ උද්‍යබ්බා උද්‍යබ්බා බායානු පස්සනේ ඥානං වර්තමාන ස්කන්ධයන්ගේ විපරිණාමයේ දැකීමෙහි ප්‍රඥාව. කියන්නේ මේ වර්තමාන මොහොතේ වෙනස් වීම දැකීමේ ප්‍රඥාව උදේවය ඥානය කියලා හඳුන්වනවා. ඉතින් මේ උදේවය ඥානය කියන්නේ මේ වර්තමාන මොහොත කියන එක පොඩ්ඩක් හඳුන්වන්න නම් ඇත්තටම චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් අපිට ආනාපානෙ නැත්නම් අපිට රූපයක් දකිද්දී ඒක දකින්නවා මිසක් ඒක විපස්සනා කරන්න වෙන්නේ ඊළඟ චිත්තේදී. ඉතින් ඒ චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් මේ වර්තමාන මොහොතේ කියන කාරණය හරි ගැඹුරු කාරණයක්. නමුත් මේකෙදි සම්මුති වශයෙන් ලෝක ව්‍යවහාරයෙන් නැත්නම් අපිට තේරෙන භාෂාවෙන් වර්තමාන මොහොත කියන්නේ සමහරවිට තප්පරයක් සමහරවිට තප්පර 5ක් 10ක් 30ක් විනාඩියක් කියන කාලයක් තමයි අපි සාමාන්‍යයෙන් වර්තමාන මොහොත කියන්නේ. ඉතින් අපි උදාහරණයක් වශයෙන් ගමු අපි වර්තමාන මොහොත කියන්නේ තප්පරයක් කියලා. ඒ තප්පරය තුල මේ ලක්ෂ කෝටි වාරයක් මේ චිත්තක්ෂණ ඇති වෙනවා. ඉතින් ඒ චිත්තක්ෂණ ඇතුලේ මේ විපස්සනා කිරීම සහ අරමුණු ගැනීම කියන කාරණා දෙකම බොහොම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. එතකොට අපි තප්පරයක් කියන කාර්යය තුල මේ දකින අරමුණු දැකීමත් ඒක අනිත්‍ය දුකනක් වශයෙන් තේරුම් ගැනීමත් කියන කාරණා දෙකම බොහොම ශීඝ්‍රයෙන් වෙනවා. ඉතින් එතකොට අපි වර්තමාන මොහොත කියන්නේ මේ තප්පරයක් නැත්නම් මේ විනාඩියක් විනාඩි 5ක් කියන කාරණය තුලදී මෙන්න මේ උදේවේ ඥානය හොඳට මුහු පුරා යනවා. එතන මේක තේරෙන්න ගන්නවා. මේ ආනාපානෙත් එකක් කියලා කිව්වට ආනාපානි බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන ගතියක් යෝගාවචරය දැනෙන්න පුළුවන්. හැබැයි ඒක දැනෙද්දී යෝගාවචරය ඒක සාදර වෙනවද කියන කාරණය සාකච්ඡා අනුග්‍රහිතය තුළ නැත්තම් කමඨහං සුද්ධ කිරීම තුළ තමයි සිදුවන්නේ. මොකද සමහල්ලාවට කියනවා මේ ආනාපානේ හුස්ම ගැනීම පේනවා, හුස්ම පිට කිරීම පේන්නේ නැහැ. හුස්ම ගැනීම පේන්නේ නැහැ නැත්තම් හුස්ම පිට කිරීම පේනවා. නැත්තම් මේ හුස්ම ගැනීමෙත් මේ කෑලි කෑලි කොටස් වශයෙන් තේරෙනවා. හුස්ම පිට කිරීමත් කැඩි කැඩි යන ගතියක් තේරෙනවා කියන. නැත්තම් මේක ටිකක් බලාගෙන යද්දි කය නිකන් පණුව දුවනවා වගේ, මූණේ පණුව දුවනවා වගේ තේරෙනවායි කියන. ඉතින් මේක කියද්දි යෝගාවචරය කියන්නේ මේක පැමිණිල්ලක් වශයෙන් කම්ප්ලේන් එකක් දානවා. මේ පැමිණිල්ල වශයෙන් තේරෙද්දි එයාට කියලා දුන්නොත් මේක හරි මෙන්න මේක තමයි පච්චුප්පන්නේ. මේකේ මේ මොහොතට තිබ්බට මේ කයේ මේ හිත තිබ්බට පස්සේ මේක ලොකු ශීඝ්‍ර වෙනස් වීමක් තියෙනවා. ඉතින් මේක බොහොම මේ මුලින් හුස්ම ගැනීම පිට කිරීම දෙකම එකක් වශයෙන් තේරෙන්නේ මුල යෝගාවචරයයි. හැබැයි ටික කාලයක් භාවනා කරද්දී හුස්ම ගැනීම හුස්ම පිට කිරීම කාරණා දෙකක් වශයෙන් යාට පැහැදිලිව තේරෙනවා. ඊට පස්සේ හුස්ම ගැනීම සීතලයි හුස්ම පිට කිරීම රස්නේ වශයෙන් මේකේ වෙනස්කම් එයාට දැක ගන්න පුළුවන්. එතකොට තේරෙනවා මේ ආනාපානේ නැත්තම් මේ පිම්බෙන හැකිලෙන එක පිම්බෙන එක තදව නැත්තම් හැකිලෙන එක බොහොම සැහැල්ලුවෙන් සිදුවෙනවා. ඒ වගේ මේක කලින් අපි මේ හුස්ම දැකලත් නැහැ. හැබැයි හුස්ම දැක්කත් මේ වගේ දෙකක් වශයෙන් අපි දැකලා නැහැ. මුලින් කියන්නේම මේක දෙකම එකක් වගේ. එයාගේ හාරහාර ඇහුවට පස්සේ තේරෙනවා හරි. නෑ සාමිනවන්ත හුස්ම ගැනීම සම්පූර්ණ වෙනස් හුස්ම පිරිකිරීම වෙනස්. මොකද්ද වෙනස? එතකොටත් හිර වෙනවා කියන්න තේරෙන්නේ නෑ. ආයෙ බලන්න කිව්වට පස්සේ නැවත කියනවා හරි හුස්ම ගද්දී ටිකක් අපහසුවක් තියෙනවා. හුස්ම පිට කරද්දී පහසුයි සැහැල්ලුයි. හුස්ම උඩට ගද්දී සීතලයි රස්නේ. පිට කරද්දී රස්නේ. ඉතින් මේ වශයෙන් එතකොට යාට තේරෙනවා මේ හුස්ම ගැනීම කියන ක්‍රියාවලිය එකක් වශයෙන් තේරෙනවාට යකුඩු මේක ඇතුළෙත් මේ දෙකක්නේ තියෙන්නේ. හුස්ම ගැනීම කියන්නේ වෙනම ක්‍රියාවලියක්, හුස්ම පිට කිරීම කියන්නේ තවත් ක්‍රියාවලියක්. එතකොට ඒ ක්‍රියාව ඇතුළේ ටිකක් කල් බලාගෙන යද්දි මේ හුස්ම ගැනීමත් පිට කිරීමත් සම්පූර්ණ දෙකක් අතර පොඩි හිදසකුත් තියෙනවා. නැත්තම් හුස්ම පිට කරලා ඉවර වෙලා පිට වුණාට පස්සේ ටිකක් වෙලා ඉඳලා තමයි නැවත හුස්ම ගන්නේ. හුස්ම අරගෙන ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ හුස්ම පිට කරනවා. අන්න ඒ වශයෙන් මේක ටික ටික එතන එතන මේකේ වෙනස්කම් ටිකක් තේරෙන්න ගන්නවා. දැන් අපි සක්මන් කරද්දී යටිපතුල මේ ක්‍රියාවලිය එකක් වශයෙන් දකිනවා, ඇවිදිනවා කියන්න තේරෙන්නේ නැහැ ඇවිදීනේ, ඇවිදීමේ විස්තර. ටික කාලයක් කරගෙන යද්දි නැවත නැවත විස්තර හදි කමටහන් සුද්ධ වෙදි තියෙනවා. ඉස්සල්ලාම බර වැටෙන සාමිනවාසේ විලුඹට, ඔන්න එතනින් තමයි පටන් ගන්නේ. ඊට පස්සේ විලුඹින් ඉඳන් මැද ඉඳන් ඇඟිලි තුඩු දක්වා වෙනස් වෙලා යනවා. ඊට පස්සේ සාමිනවාසේ මේක වම දකුණේ පැහැදිලි වෙනසක් තේරෙනවා. සමහර වේදනාවල වෙනස්කම් තේරෙනවා. සමහර අවස්ථාවලදී එක කකුලක් වැඩිපුර තමන්ට දැනෙන ගතිය වැඩි. සමහරවිට දකුණු කකුල, සමහරවිට වම් කකුල. ඊට පස්සෙත් මේකේ දැනෙන දැනීම් වෙනස්, තද ගති ඒවා වෙනස් වෙනවා. ඊට පස්සේ පෑගෙන පෘෂ්ඨය අනුව ඒකේ තේරුම වෙනස් වෙනවා. වශයෙන් මෙයා ටිකක් අර ඒ වම දකුණ කියලා එකක් කියලා ගත්ත එක දැන් ටික ටික වම දකුණ පැහැදිලිවම වෙනස්. වම දකුණෙත් වම් කකුලෙත් විලුඹ දැනෙන විදිහට නෙමෙයි ඇඟිලි තුඩු දැනෙන්නේ, මැද නොදැනෙන තැනක් තියෙනවා. වශයෙන් මේක ටික 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 මේකේ මේ ඇති ඇතිවීමේ සහ නැතිවීමේ වෙනස්කම් දකින්න ගන්න. මේකේ මොහු පුරා යෑම තමයි මේ ඥානය කියන්නේ. මේක තමයි මුලින් පටන් ගන්න. ඉතින් යෝගාවචරයට මුලින් කොච්චර මේ අනිත්‍ය දැක්කත් අනිත්‍ය පිළිගන්නේ වෙනම සම්පජඤ්ඤේ ප්‍රඥාවෙන් බාරගත්තොත් ඒකේ කෘත්‍යකින්. නමුත් මේ අනිත්‍ය දකින්වයි කියන එක හැම කෙනෙක්ටම කරන්න පුළුවන්. ආනාපාන වෙනස් වීම දකින්න පුළුවන්. හැබැයි ඒක දැකීම වෙනස්ම එකක්, ඒක අවබෝධය කියන්නේ තවත් වෙනම කෘත්‍යයක්. ඉතින් මේ දකින්න එක ලක්ෂ කෝටි වාරයක් දකින්න 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 තමන්ට මේක ප්‍රඥාව පහළ වෙන වෙලාවට ඒක උපකාර වෙනවා. අපිට කරන්න තියෙන්නේ අර වතුර පොර පස සකස් කිරීම වගේ බීජයක් හිටවල අපිට කියන්න බෑ ගහට පැලවෙන්න කියලා. නමුත් අපි ඒක හේතු ප්‍රත්‍ය සම්පාදනය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට මේක අනිත්‍ය දැක 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 ඉන්න එයාට තේරෙනවා ටික ටික මේ උද්‍යව්‍ය ඥානීය බවට මේකේ වෙනස් වීම මුලින් එයාට හරි වෙහෙසක්, එයාට මහා තරහ එන සුළු දෙයක්. නමුත් මේකට සාදර වෙන්න වෙන්න අර ද්වේෂයම ඥානයක් බවට පරිවර්තන වෙනවා. මේක උද්‍යව ඥානයේ වශයෙන් මේක දැකගන්න මට්ටමටම මේක වර්ධනය වෙන්න පුළුවන්. ඊට ඉතින් ඒක මේක පස්සාකාරයකින් දකින්න පුළුවන් වශයෙන් මේ විස්තර ගොඩක් තියෙනවා. ඉතින් අපි ඒක ඉදිරියේදී බලමු. ධර්ම දේශනාවකදී විස්තර කරන්න මේ පිළිබඳව විතරක්ම බණක් කියන්නත් පුළුවන්. ඒ තරම විස්තර ගොඩක් තියෙන හින්දා. ඉතින් ඒකෙදී මේක මේ අපි පැහැදිලිවම කියන දෙයක් තමයි මේ ආනාපානී හුස්ම රැල්ලේ හිත තිබ්බට පස්සේ ඒකෙන් හිත පිට යනවා. පිට ගිහිල්ලා අපිට කෙනෙක් පුද්ගලයෙක් මතක් වෙනවා, ගෙදර මතක් වෙනවා, නැත්නම් සිද්ධියක් මතක් වෙනවා, සිතිවිලි වලට යනවා, සද්ද වලට යනවා, වේදනාව වලට, නැත්නම් මොන හරි කාරණයකට යනවා. ඊට පස්සේ නැවත මූල කර්මස්ථානෙට එන්න බැරි හේතු දෙකක් තියෙනවා. ඉතින් ඒක අපි ඒක නොදන්නාකම අවිද්‍යාව සහ මේක එන්න බැරි එතන ඒ තරම් ඇලිලා තියෙනවා. ඒක දුක් වේදනාවකට ඇලෙන්න පුළුවන්, නැත්නම් දෝමනස්සයකට, තරහකට වගේ දෙයකට ඇලෙන්න පුළුවන්, කයේ තියෙන වේදනාවකට, දුක ස්වභාවයකට ඇරෙන්න පුළුවන්, ඒ වගේම සතුටකටත් ඇරෙන්න පුළුවන්, උපේක්ෂාවටත් ඇරෙන්න පුළුවන්. ඒ ඇලීම හරහා, ඒ තණ්හාව හරහා නැවත එන්න අපහසුතාවයක්. ඉතින් මේකෙන් දකින්න පුළුවන් මේ පුද්ගලයාට දැන් මම මූල කර්මස්ථානයෙන් කොච්චර ඈතට ගියාද, කොච්චර සිතීරි වලට ගියාද, කොච්චර වෙලාවක් ඒක ඇලිලා හිටියාද, ඒක කොච්චර වෙලාවක් යනකම් මට තේරුන්නේ නැද්ද. මේක මුලින් යෝගාවචරය කියනවා හිත පිට යනවා නම් හොයන්නම බෑ. පිට ගිහිලා ටිහිකින්නම් ඔන්න තේරෙනවා මම මේ හිත පිට ගිහින් තියෙන්නේ, සිතිවිලි වල ඉන්නේ, තරහක ඉන්නේ, රාගයක ඉන්නේ කියලා. ඉතින් ඒක කාලයක් කරගෙන කරගෙන යද්දී හිත පිට යද්දිම තේරෙනවා ඔන්න හිත පිට යන්නයි යන්නේ, ඔන්න හිත පිට ගියා. ඊට පස්සේ මෙච්චර කාලයක් මට මේකෙන් ගැලවිලා ඉන්න බෑ කියලාත් එයාට තේරෙනවා. ඒකෙන් මේ අවිද්‍යාව, තණ්හාව කියන එක හොඳට කාරණේ තේරෙනවා. ඊට පස්සේ නැවතත් ආයේ මූල කර්මස්ථානට එනවා. ඉතින් මෙන්න මේ කාරණේම තමයි සාමාන්‍ය ජීවිතෙදිත් මෙයාට තේරෙන්න ගන්නවා. තමන් මේ කරගෙන යන වැඩවලදී ඔය සාමාන්‍ය සමාජයත් එක්ක කටයුතු කරද්දී හොඳට තේරෙනවා වෙනද වගේ හොඳට තේරෙන්න ගන්නවා වෙනදට වඩා මේ කරන මෝඩකම් මොනවද. තමන් කරන මෝඩ වැඩ, නැත්නම් අවිද්‍යාවෙන් කරන වැඩ, අකතීරු වැඩ, ඒව කරන්න ගිහිල්ලා කොච්චර මම කලින් යනගත්තට වඩා ටක් ගාලා මට මේ ඊට පොඩි වෙලාවකින් මට බේරෙන්න පුළුවන් වුණා. වෙනදාට වඩා ඇලෙන තැන්වලට යනවා. හැබැයි ඊට කලින් මට ඒක යන්න කලින් තේරෙනවා එතෙන්ට ගිහිල්ලා මම බොහොම ටික වෙලාවකින් මට එතනින් එන්න පුළුවන්. වශයෙන් මේක සාමාන්‍ය ජීවිතයටත් පුදුමාකාර විදිහට ගලප ගන්න පුළුවන්. ඒක තමයි යෝගාවචරය දක්ෂ විය යුත්තේ මේ පරියන්කෙන් දකින්න දේ. ඉතින් ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ අවිද්‍යාවයි තණ්හාවයි දැකලා ඒකෙන් මිදිලා එන්න පුළුවන් ගතියේදී තමන්ට පුළුවන් ඒකෙන් සිදුවෙන කර්මය නැත්නම් ඉදිරියේදී ඒකට පල දෙන්න විපාක දෙන්න තියෙන ගතිය බොහොම අඩු වීමත් ඒකෙන් කරන ක්‍රියාවලිය නිසා කර්ම සිදුවීමෙන් ඉදිරියට හම්බෙන විපාක වාරය අඩු වීමත් ඒ වගේම පෙර කරපු කර්මවලට අවස්ථාවක් නැති වෙනවා. අපි මේ තණ්හාව අවිද්‍යාවෙන් තොර වෙන්න ගත්තාම ඒකෙන් අපි මිදෙන්න ගත්තට පස්සේ පෙර කරපු කර්ම වලට විපාක දෙන්න අවස්ථාවකුත් නැහැ. ඉදිරියට විපාක දෙන කර්ම සිදු වෙන්නෙත් නැහැ. ඉතින් මේ අවිද්‍යාව තණ්හාව කර්මය කියන දේවල් හොඳට මේ උදේ වය වශයෙන් දකින්න පුළුවන් වෙනවා. ඒයි පුද්ගලයාට දැන් මං ඉස්සරට වඩා මෝඩ ගති අඩුයි මං බේරලා එන්න පුළුවන්. ඒ වගේම ඉස්සරට වඩා ඇලෙන ගතිය, ගැටෙන ගතිය අඩු වෙනවා. ඉස්සර නම් මේ ප්‍රමාණයයි කියලා මෙයාට තේරෙන්න පුළුවන් මේ අවිද්‍යාව තණ්හාව කර්මය කියන කාරණයක්, ඒ වගේම ආහාර කියන කෘත්‍යයක්. ඒ ආහාර කබලින්කාර ආහාර ස්පස්සාස මනෝසංතියතින එක මේ හැම දෙයකින්ම එයාට තේරුම් ගන්න පුළුවන් මේ ආහාරය නිසා මට කොච්චර හානියක් වෙනවද, කොච්චර විඳවීමක් නැත්තම් කොච්චර ඒකේ මතු ඒක ආහාරය ගත්තට පස්සේ මට මෙච්චර අමාරුවක් මේකෙදි දැනුණා, මේ ආහාරය මං ගත යුතුද නැද්ද කියන මේ කාරණේ අද ලෝකේ ඇත්තෙම නැති දෙයක්. එහෙම තිබ්බනම් ඇත්තටම මෙච්චර ෆාමසි ඉන්ඩස්ට්‍රියක උඩට යන්නේ නැහැ. නැත්තම් මෙච්චර මේ සෞඛ්‍යයට මෙච්චර දඟලන්න අවශ්‍ය නැහැ. නමුත් මේ ආහාරය කියන එකත් උදේ වයටම වැටෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් මේ කෑම හින්දා මම මෙච්චර විඳවනවා. මේ කෑම කෑවොත් ඉදිරියේදී මට ලෙඩ රෝග අඩුයි. මෙන්න මේ ආහාරය ගන්නේ මම මේ භාවනාව සඳහා මේ කයේ පැවැත්මට පමණක් කියන කාරණය මේ උදේ වයෙන් තේරුම් ගන්න පුළුවන් මේ ආහාර කියන කාරණයත්. ඊට පස්සේ තියෙනවා අද්දා සන්තති ක්ෂණ වශයෙන් දැකීම කියලා. ඒ අවස්ථාවේදී මේ ෂණ වශයෙන් වෙනස් වීම, කයේ තියෙන ෂණ වශයෙන් වෙනස් වීම බොහොම ශීඝ්‍රයෙන් ඇති නැති වෙනවා. ඒක තුලින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුලින්ම ඒ වෙන කයේ තියෙන වෙනසත් එක්කම බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේක නලියනවා, මේක බොහොම වෙන බුබුලක් වගේ මේක නලියන්න ගන්න නිසා මෙයාගේ තියෙන අර මේකේ තියෙන දුක ස්වභාවය දැකලා මේ ශාරීරිය අරගෙන ගිහිල්ලා මොන සැපක්ද දෙන්නේ කියන කාරණය, සැප නෙමෙයි මේක ඇතුළත තියෙන දුකමයි කියන එක, මේක වෙනස් කරන්න බැහැ කියන අනිත්‍ය දුක් අනාත්ම හොඳට තේරෙන්න ගන්න අවස්ථාවක් තමයි මේ උදේවැය ඥානෙ. ඉතින් ඒකෙදි මෙන්න මේ රූපය පිළිබඳ මේ අවිද්‍යාව තණ්හාව කර්මය ආහාර අද්දාසන්තති කියන මේ ෂණ වශයෙන් බැලීම කියන මේ කාරණා පහෙන් මේ උදේවැය දකින්න පුළුවන් කියලා මේක සඳහන් කරනවා. ඊට පස්සේ තමයි බංග ඥානය කියන තැනට මේක වර්ධනය වෙන්නේ. ඉතින් ඒ බංග ඥානය කියන්නේ මෙන්න මේ දැකපු අනිත්‍ය නැත්නම් දැකපු උදේ වයම ටිකක් වැඩිපුර ඒකේ වය ප්‍රමාණය වයපැත්ත දකින අවස්ථාවක්. කතං ආරම්මණං පටිසංකා බංගානුපස්සේන පඤ්ඤා විපස්සනේ ඥානං. මේ රූපස්කන්ධේ ආරම්මණ නැත්තම් අරමුණු නැත්තම් මේ රූප අරමුණු වගේ ආරම්මණ ප්‍රත්‍යවේක්ෂ කොට බංගාණු දර්ශනීය ප්‍රඥාව, බංගාණු දර්ශනීයහි ප්‍රඥාව විදර්ශනා ඥානය වෙයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ දැකපු අනිත්‍යම මේ ප්‍රත්‍යුප්පඤ්ඤයේ දැක්ක අනිත්‍යම එතන බොහොම වේගයෙන් දකින්න ලැබෙනවා. ඉතින් මේ ආනාපානේ ටිකක් කරගෙන ගියාට පස්සේ බොහොම තැම්පත් වෙලා යනවා. ඉස් වෙලා යනවා සමහරවිට ආනාපාන නැති වෙලා බොහොම සැහැල්ලුවක් හිතට එනවා. ඊට පස්සේ මෙන්න ටිකක් වෙලා ගියාට පස්සේ පරියන්කේ සමහරලාවට විනාඩි 35 40 45 විතර ගියාට පස්සේ ඔන්න ඉන්න බැරි ගතියක් එනවා. ගොඩාක් අය කියනවා මට මේ විනාඩි 40 45ට පස්සේ ඉන්න බැහැ තමයි නැගිටින්න මේ තේනවා ඇස් ඇරෙනවා. ඉතින් මේක අපි කියනවා හරි එහෙම තියේදී පොඩ්ඩක් ඒක දිහා බලන් ඉඳ එකපාරට නැගිටින්න නැතුව නැගිටින්න හේතුව චුට්ටක් ඒ වෙලාවෙම තමන්ගේ හිතෙන් මහන්න මොකද නැගිටින්න. එතකොට තේරෙනවා ටික ටික බලද්දි මේක නිකන් සමහර ලාවට සමහර අයට උක්කාර ගතියක්, කලන්තෙ ගතියක්, වමනියන් දෙන ගතියක් පවා මේ අවස්ථාවේ දිනවා අන්තිම මොහොතේදී. ඉතින් එතකොට හොඳට ඒක දිහා බලන්න කිව්වට පස්සේ මේ ටික ටික සමහර යෝගාවචරයන්ට මේක තේරෙන්න ගන්නවා. මේ විනාඩි 45, 35, 45 සමහර අයට පැයකමාර විතර පැන්නට පස්සේ පාට නැවතත් එනවා. බොහොම සීග්‍රයෙන් අර මොනවද රූප, වේදනා, සිතුවිලි, සද්ද, ඒ කියන දේවල් එක පාට ගොජේට එන්න ගන්න ගතියක් එද්දිම තමයි අපි හිතෙන් නැගිටින්නේ. ඒ ඒ ඒ විදිහට මේ ඉන්න තැන ඉඳන් හොඳට බැලුවට පස්සේ මේක අර තැම්පත් වෙච්ච එක තැම්පත් වෙලා ඉවර වෙලා ඒක කාලි වුණාට පස්සේ බොහොම ශීඝ්‍ර වෙනසක් බවට පරිවර්තනය වෙන්න ඇති. නැත්තම් මේක ඇතුළත තියෙන මේ පංචස්කන්ධයේම තියෙන ශීඝ්‍ර වෙනසක් පෙන්නුම් කරන්න හදනවා. එතකොට යෝගාවචරය ඒක දැනගෙන සාදරුන්නේ නැත්තම් මේක බලන්න තරම් හිතේ පෞරුෂත්වයක් Tamange ගොඩ නැගුන්නේ නැත්තම් මෙතනදී පරියන්කෙන් නැගිටින එක තමයි කරන්නේ. හැබැයි නමුත් මේක දිගටම මේ බලපු උදේවයම දිගටම බලාගෙන ගියාට පස්සේ හොඳට තේරෙනවා මේකේ මේ මේ හට ගන්නවට වඩා වේගෙන් නැතිවීම පේන්න ප්‍රකට වෙනවා. බොහොම ශීඝ්‍ර වෙනසක් තේරෙනවා. ඒක තේරෙන්නේ බොහොම ශීඝ්‍රයක් නැත්නම් බොහොම වේගයක් වශයෙන් තමාට තේරෙන්න පුළුවන්. ඒක හැම තැනකම තමන් දකින ආනාපානෙත්, තමන් දකින සිතිවිලි වලත්, තමන් දකින වේදනා වලත් බොහොම ශීඝ්‍ර වෙනසක්. ශීඝ්‍ර වෙනසක් ඒකේ උපමා කරොත් පෙන බුබුලක් දිය බුබුලකට නැත්නම් අර බත් හැඩියක පෙන දාන මට්ටමේ බොහොම ශීඝ්‍රයක්. නැත්නම් වැස්සකට වතුර වැටෙද්දි ඒකේ මේ වැහි බිඳු වැටෙන හින්දා එතන ඇති වෙන බොහොම ශීඝ්‍ර පෙන බුබුලු වෙනසක් වගේ බොහොම ලුණු මිරිස් දැම්මා වගේ නිකන් මේක දකින්ද අපහසු මට්ටමේ නොදැකියොත් හොඳයි කියන හිතන මට්ටමේ දර්ශනයක් සමාල්ලාවට අත්දැකීම් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්ට එද්දි යෝගාවචරය කරන්නේ ගොඩක් කලාවට පරියන්කේ නවත්තන එක, නැත්නම් ඒ ආරණ්‍ය අතහරින එක, ඒක ගුරුවරයා අතහරින එක. ඒකෙන් වෙන්නේ මේ මේ භංගය තුල තමන්ට පුන පුනා දකින්නෙම මේකේ ආදීනවය. ඉතින් ඒ ආදීනවය තුල මේ මේකේ මේ කයේ තියෙන මේ වෙනස් වීම තුලම තමන්ට දකින්න තියෙන මේකේ ගණ්ඩ තරම් දෙයක් නැහැ. මේකේ ගණ්ඩ සුඛයක් නැහැ. මේක ගණ්ඩ සැපක් නැහැ. මේක ගණ්ඩ නිත්‍ය දෙයක් නැහැ. මේක ගණ්ඩ කන්ට්‍රෝල් එකක් නැහැ. මට ආත්මය වශයෙන් මට පාලනය කරන්න තොරයි. ඉතින් මේක දකින්න දකින්න අපි අර සංසාරේ පුරුදු කරපු ඒ පුරුදුත් එක්ක ඇතිවෙච්ච අනුසේ ආශ්‍රවවලට මේක ලොකු ප්‍රශ්නයක්. එයා කියනවා නෑ ඕකනේ මේ භාවනාව, ඕකේ නැගිටලා යන්න. මොකද එයාට දරන්න බෑ මේ අනිත්‍යයි කියන එක. එයා හිතන් ඉන්නේ මේ කයත් නිත්‍යයි, මන් දකින්න හිතත් නිත්‍යයි, මන් මේ ලෝකේ දකින්න විඥානයත් නිත්‍යයි කියාගෙන ඉන්න ඒ අනුසය ආශ්‍රවවලට ලොකු පහර ගැසීමක් තමයි මේ බංගඥානියෙන් සිදු වෙන්නේ. බොහොම ශීඝ්‍ර වෙනසක් එද්දී දරන්න බෑ. ඒක ඊ පරියන්කෙදි වගේම තමයි සාමාන්‍ය ජීවිතයේදීත් එනවා අපි වැටෙන අවස්ථාවක් කියලා. නැත්තම් සමහර අසරණ වෙලා අවස්ථාවක්, ලෙඩ වෙන අවස්ථාවක්, මොනවා හරි ඇක්සිඩන්ට් එකක් වෙන වෙලාවක්. ඒ වෙලාවෙදී තමයි මේ පුද්ගලයාට හොඳටම ඔය තේරෙනවා බොහොම වමන යන්න එනවා, බය හිතෙනවා. ඒ අවස්ථාවේදී තමන්ට එන්නේ නිකන් අසරණ වෙන වැටෙන අවස්ථාවකදීත් මේක බොහොම ශීඝ්‍ර වෙනසක් තේරෙන්න ගන්නවා. ඒ වෙනසත් එක්ක තමයි සමහරවිට වමන යන්න හිතෙනවා, බය හිතෙනවා, පිස්සු හැදෙනවා. ඒ වගේ සාමාන්‍ය ජීවිතයේදීත් එදිනදා ජීවිතෙත් වෙනවා. සක්මණේදීත් මේ වගේ වෙනවා. බොහොම මත් වෙලා වගේ ඇවිදිනවා, ටික වෙලාවක් ගියාට පස්සේ යනවා කියලා දන්නෙත් නෑ, රූපඩයක් වගේ එමෙහෙ යනවා. ඊට පස්සේ අවස්ථාවක් වෙනවා කරන්නම බෑ, සක්මණෙන් අයින් වෙන්නම හිතෙනවා. නමුත් ඒක දිගටම කරගෙන යද්දී මොකද්ද ඉන්න බැරි ගතියක්, නිකන් නලියන ගතියකට ඒ සක්මණේදීත් එන්න පුළුවන්, දින්දා ජීවිතේත් එන්න පුළුවන්, පරියංකෙදීත් එන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව මේ පරියංකෙ සීමා නොකර මේක ගත්තට පස්සේ මේ අනිත්‍යතාවය දකින් නැතිව ඉඳ තමයි අපි මේ ලෝකේ හැම පරිේශණයක්ම කරන්නේ, හැම ආහාරයක්ම ගන්න, හැම පාටියක්ම දාන්නේ, හැම සතුටු වීමක්ම කරන්නේ මෙන්න මේකෙන් මිදෙන්න. ඉතින් මෙතනදී යෝගාවචරය කමටහන් සිද්දුනොත් හරි ලොකු වටිනා කියන දර්ශනයක් දකින්න හම්බෙන්නේ. ඕ වෙලාවේ බලා ගන්න කියලා තමන්ගේ හිතට කියාගත්තොත් ඔන්න ඒ වෙලාවේදී හොඳට කලබල නැතුව බය නැතුව ඒක දිහා බලන්න පුළුවන්. මේ ශීඝ්‍ර වෙනසක් දක්ින්න පුළුවන්. ඒකට සතුටු වුණොත්, මේ වෙනස් වීමත් එක්ක සාදර වුණොත්, මේ වෙනස් වීම සාදරයෙන් බලන් ඉන්න පුළුවන් වුණොත් අන්න ඒ අවස්ථාවේදී මේකට කියනවා බංග ඥානය. බංගය ඥානයක් බවට පරිවර්තනය වෙනවා, නැත්නම් බංගය බංගයක්ම බවට පරිවර්තනය වෙලා දේශයෙන් තමයි නැගිටින්නේ මානසික ප්‍රශ්න ඇති කරගෙන. නමුත් මේක සුද්ධ වුණොත් අනේ මේක තමයි මම මේ බාරගත්තේ, මේක බලන්න තමයි මම ඉඳගත්තේ, මේක බලන්න තමයි මම සීල් ගත්තේ, මේක බලන්න තමයි මම ආනාපානිය බැලුවේ කියලා මේකට සාදර වුණොත් මේ ශීඝ්‍ර වෙනස හොඳට දැක ගන්න පුළුවන්. ඒකෙන් තමයි තමන්ගේ මේ තියෙන නිත්‍ය කියන ප්‍රබල සංඥාව, දුක මේ මේ සුඛ කියන ප්‍රබල සංඥා, ආත්ම කියන ප්‍රබල සංඥාවට ලොකු පහරක් වදින අවස්ථාව. ඉතින් ඒ විදිහට බංග ඥානය දකින්න දකින්න මේකේ නැතිවීම දකින්න දකින්න ඒකෙන් එනවා කියනවා ආනිසංස 8ක් සඳහන් කරනවා. මේකෙන් භව දිෂ්ටිය නැත්තම් මේ භවයක් කියලා හිතන් ඉන්න දිෂ්ටිය ග්‍රහණය වෙනවා කියනවා. ජීවිත ආසාව අතහරින්න ප්‍රධාන හේතුවක් වෙනවා කියනවා. ජීවිත ආසාව කියන්නේ මැරෙන්න හිතනවා නෙමෙයි, තමන්ගේ මේ ජීවත් වෙන්නේ කණ්ඩ නැත්තම් ජීවත් වෙන්න සතුටු වෙන්න කියන මේ ජීවිතය පිළිබඳ ආසාව අඩුවීමක් සිදු වෙනවා. ඊට පස්සේ අර හරියට නියර් ඩෙත් එක්ස්පීරියන්ස් ගත්ත අය ඊට පස්සේ හොඳ වෙනවයි කියනවානේ, බොහෝම හොඳ කටයුතු කරනවා. අන්න ඒ වගේ මේකත් මැරිලා ඉපදුනා වගේ හැම කල්හිම හැම කාලෙම එයා යහපත් ක්‍රියාවල යෙදෙනවයි කියලා සඳහන් කරනවා. මනාව ඒකේ යෙදී සිටිනවයි කියනවා. පිරිසිදු දිවි පැවැත්මක් ඇති වෙනවා කියනවා. අර උපාදානය පහ වෙනවා කියනවා, බය වෙනවයි කියනවා. උපාදානෙට භවයන්ගේ උපාදානෙ ඉවසීම සහ සුවච බව වැඩි වෙනවා කියනවා. නොඇලීම සහ ඇලීම ඉවසනා බව, නැත්තම් ඇල්නවා හරි තේරෙනවා මම ඇල්ලා ඉන්නේ කියලා එතනින් මිදෙන්න ගන්න උත්සාහයට ඒක ප්‍රතිඵලයක් වෙනවා කියනවා. ඉතින් ඒකෙදි සඳහන් කරනවා මෙන්න මේ ගුණ 8. ඉමානි අට්ටංගුණ මුත්තමානි දිස්වා තහින් සම්මස්සති පුනප්පුනං ආදිත්ත චේලස්ති චේලස්සීර පූම සූපමා මුනි බංගානුපස්සී අමතස්ස පත්ති යාති. මෙන්න මේ ගුණාට වැදුනට පස්සේ මේක උපමා කරනවා මේ පුද්ගලයා හිස ගිනිගත් පුද්ගලයෙක් වගේ, එක අතක් ඔළුවේ ගහන් එක අතක් කැළේට අත දික් කරන් කැළේටම දුවනවා, නැත්තම් මේ විවේකයේම හොයන්න උත්සාහ කරනවා කියන වගේ අදහසකින් කියනවා මේ උතුම් ගුණාට දැකලා නැවත නැවත සම්මස්සනය කරලා ඇඳිවත සිරස ගිනිගත්හු මෙන් උපමිත භික්ෂුවක නිවනට පැමිණීම සඳහාම බංග අණුව බලයි කියලා මේ බංග ඥානයේදී සඳහන් කරනවා. ඉතින් මේ බංග ඥානයෙන් පස්සේ ඊගාවට එන්නේ ආදීනව ඥානයට. ඉතින් ඒ ආදීන ඥානයේ මේකෙම දිගහැරුමක් තමයි, මේකෙම අනිත්‍ය ස්වභාවය. ඊට පස්සේ මේ පුද්ගලයාට මේකෙන් ඇති වෙන්නේ මේ දකින අනිත්‍යතාවයට ඇති වෙන බයක්. මේ ඇති වෙන බය හැම අරමුණකටම, මේ හැම රූපයකටම, හැම වේදනාවකටම, හැම සංඥාවකට, හැම සංස්කාරයකටම, හැම විඥානයකටම ලොකු බයක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. ඒ බය කියන්නේ අපි යකෙක් දැකලා ඇති වෙන බය වගේ නෙමෙයි. මේකෙන් අපි මේක නිත්‍යයි කියලා හදාගත්ත දේවල් එක්ක විපාක වෙන්න විඳින්න වුණොත් මොන වගේ දෙයක්ද මේ තියෙන බොරුවට ඇති වෙනවා. මේ ආරම්මණවල රස විඳීමේ බය වශයෙන් දැකලා ඒකෙන් ඇතිවන ප්‍රඥාව, ඒකෙන් ඇතිවන ප්‍රඥාව තමයි ආදීනව ඥානය කියන්නේ. මේ බය ඇති වෙලා ඒකෙන් ද්වේෂයට හටගත්තොත් ඒක ඥානයක් බවට පරිවර්තෙන්නේ නැහැ. මේ බය දැකලා මේ තරම් බය දෙයක් එක්කද, මේ තරම් වෙනස් වෙන දෙයක් එක්කද තමන් ඉන්නේ කියලා මේ කෙලස් නොවන පැත්තට හිත සතුටින් ඒක බාර ගන්න පැත්තට ගියොත් ඒකට කියනවා ආදීනව ඥානය කියලා. ඉතින් ඒ උපදින හැම දෙයකම උත්පත්තිය සහ මේ උපදීම, ඊට පස්සේ ඒක සිදු වෙන ප්‍රවෘත්ති කාලය, ඊට පස්සේ මේ තියෙන නිමිත්ත, ඊට පස්සේ ඒකෙන් ඇති වෙන ප්‍රතිසන්දි කියන මේ හැම දෙයකටම ඇති වෙන බය එක එයාට තේරෙනවා මේ ඉපදෙන්නේ නැති දෙයක කොච්චර සහනයක් ඇද්ද කියලා. ඊට පස්සේ තමයි යාට මේ නිවන පිළිබඳ යම්කිසි හැඟීමකින් කටයුතු කරන්නේ සහ නිවන දකින්න ඕනේ කියන ලොකු හැඟීමක් යාට ඇති වෙන්නේ. ඒක තමයි සංසාරේ බය දකින්නමයි කියන්නේ. මෙතන තමයි මම දකින්න ගොඩාක්ම බය දකින්න තැන. ඒකෙන් තමයි ආදීනව දැකලා මේ වෙනස් වෙන එක කොහෙද කුණ්‍යක් ගහන්නේ, කොහෙද මේක සුන්නද්දුවිලි ගියා වගේ, සුනාමියක් ආවා වගේ ගසාගෙන යනවා. විඥානයත් බය වෙනවා, කොහෙද කුණ්‍යක් ගහගන්නේ, ආනාපානෙත් නැහැ. බොහොම සීඝ්‍ර වෙනසක්. වේදනක් වෙනවා, සද්දක් වෙනවා, සිතිවිලිත් වෙනවා සමහරවිට. පාරට මොකද්ද කරගන්න කියලා තේරෙන්නේ නැහැ. ඒ ඔක්කොම වේදනා, සිතිවිලි, සද්දත් නැතුව වේගයක් විතර සමහරවිට එනවා, හිතාගන්න බෑ. ඉතින් මෙතනදී විඥාණය උත්සාහ කරනවා මොන හරි කුණ්‍යයක් ගහගන්න, ආත්මය කොහේ හරි ගැට ගහගන්න. ගැට ගහගන්න බෑ. එතනදී අපි යෝගාවචරයට කියනවා බයක් ආවොත් ආනාපානෙ මෙනෙහි කර. නැත්තම් මේක දිහා බලන්න. ඇයි බයක් ආවොත් කියන්නේ? අර විඥාණය කියනවා දැන් මොකක් හරි කරපන්. ඊට පස්සේ ආයි නැවත ආනාපානෙ බැලුවයි කියන්නේ අර තියෙන ශීඝ්‍ර වෙනසෙන් අපි එකක එකක් තෝරගෙන එකක් ඇතුළට යනවා. ඒක නිකන් බංකරයක් වගේ. ඒක හොඳයි, ප්‍රශ්නයක් නැහැ. නමුත් ටික ටික බය නැති වෙන්න අර තියෙන ශීඝ්‍රතාවයට මුහුණ දෙන්න පුළුවන් ගතිය එනවා. ඊට පස්සේ එකෙන් පෞරුෂත්වය ඇති වෙනවා. ඒකෙන් තමයි මේ කියන ගුණාටෙන් පස්සේ මේ කියන මේ සංස්කාරයන් පිළිබඳව, මේ පංචස්කන්ධයේ පිළිබඳව ඇති වෙන බය ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි මේ මුංචිතු කම්මතා කියන ඥානය සඳහන් කරන්නේ. ඊට පස්සේ තමයි මේ පුද්ගලයාට තේරෙන්නේ මෙච්චර ආදීනවේ තියෙන, මෙච්චර බය එන එළවන සුළු, මෙච්චර වෙනස් වෙන දෙයකින් මා මිදිය යුතුයි කියන හැඟීමට තමයි, ඒ දැනීමට තමයි, ඒක ප්‍රඥාවෙන් දකින එක තමයි මුංචිතු කම්මතාව කියන්නේ. මුංචිතු කියන්නේ මිදෙන අදහස. ඉතින් මේ මුංචිතු කම්මතාවේ තමයි සමහර තැන්වලදී මේක සංකාර උපේක්ඛා ඥානය දක්වාම සඳහන් කරන්ට දෙනවා. ඉතින් ඒකෙදී මේකෙදිත් අර ප්‍රත්‍යවේක්ෂාව වැඩි වෙනවා. ඊට පස්සේ මේකේ තියෙන කර්මයේ ප්‍රතිසන්දි, විපාක, ප්‍රවෘත්ති, ජරා, මරණ, ශෝක, පරිද්දව කියන හැම දෙයකින්ම මිදිය යුතුයි කියන අදහස එන්නේ. ඉතින් මේකම, මේක නිසාම මොන දේ තමන්ගේ ළඟට ආවත්, මොන සංස්කාරේ ආවත් ඒක පිළිබඳ උපේක්ෂාව තමයි වැඩි වෙන්නේ. එතකොට පරියංකේදී මොන ආනාපානිය ආවත් ඒක ආවොත් ඒක දකිනවා. ඊට පස්සේ වේදනාවක් ආවොත් ඒක දකිනවා. ඒකේ ලොකු ඒක පිළිබඳ කැමැත්තක් හෝ අකමැත්තක්, මනාපයක් අමනාපයකින් තොරව ඒක නිකන් තමන්ට ආපු තවත් කෙනෙක් විතරක්, තවත් එක අරමුණක් විතරක් වශයෙන් දකින්ද, නිකන් අරමුණු කෙරෙහි බොහොම ඈත්ව කටයුතු කරන්න මේ සංකාර උපේක්ඛා ඥානය කටයුතු කරනවා. ඉතින් මේක මේ සංස්කාර සියලු සංස්කාරයම පොදියම දුකක් වශයෙන් එයාට වැටහෙන්න ගන්නවා. ඒක අනිත්‍යක් වශයෙන් එයාට වැටහෙන්න ගන්නවා. ඒක අනාත්ම වශයෙන් ඒක වැටහෙන්න ගන්නවා. ඉතින් මේකෙදි මේ සංකාර උපේක්ඛාවට, මේ මුංචිත කම්මිතාවට, මේ සංස්කාර වලින් මිදී යුතුයි කියන තැනට ආවට පස්සේ මෙතන චරිත ලක්ෂණ තුනක් තියෙනවා. සමහර පුද්ගලයෙක් මේක අනිත්‍ය වශයෙන්, මේකේ තියෙන සංස්කාරවල මේකේ නලියන ස්වභාවය, මේකේ වෙනස් වීම, මේකේ විපරිණාමය දැකලා ඒකට බය වෙනවා. මේකේ වෙනස් වීම දැකලා බය වෙනවා. ඒ පුද්ගලයාට ඒක දැකලා ඒක දැනගෙන එයාට හටගන්න අනිමිත්‍ය සංඥාව, අනිමිත්‍ය සමාධිය. සමහර කෙනෙක් ඉන්නවා ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක්. එයාට මේකේ බලාපොරොත්තු කැඩීම තුළ මේකේ කිසියම් බලාපොරොත්තුවක් තියාගන්න බැහැයි කියන ඒ දුකට, ඒ සංස්කාරයන්ගේ බය වෙන්නේ මේකේ බලාපොරොත්තු සුන්වීම තුළ, ප්‍රනිදි සුන්වීම තුළ මේක මහා දුකක් වශයෙන්, මේ සංස්කාර පොදිය දුකක් වශයෙන් දැකලා එයා යනවා අප්පණිත සමාධියට. තව පුද්ගලයෙක් ඉන්නවා මේක කිසිසේත්ම මට පාලනය කරන්න බෑ කියලා බය වෙනවා. කිසිම විදිහට පාලනය කරන්න බෑ කියලා බය වෙලා එයා යනවා එකෙන් ශුන්්‍යත සමාධියට. ඉතින් මෙතනින් එහා පැත්තේ තමයි ඒ පුද්ගලයා නිවන ස්පර්ශ කරන්නේ, රෝතුබ ඥාණයෙන් එහා. ඉතින් මම හිතනවා කාලයත් අවසන් වෙච්ච හින්දා මම මේ ලුහුඩින් සඳහන් කරන්නම්. මේ ඥාන ටික සඳහන් කරන්න යෙදුනේ මේ අපි මාර්ගයේ යද්දී අපි සමහර විට මේ ඥානවලට තමයි පයින් ගහන්නේ. මේ එන ඥානවලට තමයි ද්වේෂ කරන්නේ. ඉතින් තේරුම් ගන්න ඕනේ මේ එන්න පුළුවන් අපිට ඥානය. ඒකින්ද මේක ද්වේෂයෙන් තමයි මුලින් බලන්නේ. හැබැයි ද්වේෂය තේරුම් අරගෙන ඒක ද්වේෂයෙන් නැතුව හරි මේක මමයව පොඩ්ඩක් පැත්තකින් තියලා මේක දිහා බය නැතුව බලන් ඉන්න තියෙන දරා ගැනීම ටික තමයි භාවනාව ඉදිරියට ටික ටික වැඩි යුත්තේ. සහ මේ කියන දේ භාවනාවට ගිහින් මේ එන්නේ උද්‍යවඥානයයි, මේ එන්නේ බංගඥානයයි, මේක එන්නේ සංකාරූපෙක්කායවයි කියලා හිතන්න ගියොත් භාවනාව පැටලෙනවා. මේක සම්පූර්ණයෙන් පැත්තක තියලා තමයි භාවනාව දිගට කරගෙන යන්න ඕනේ. ඒ භාවනාවේ සිදුවෙන දේ ඒ වචනේම කමඨහම් වාර්තාවට ඇතුළත් කරන්න ඕනේ. මේක දැනගත් මේක සුතමීය ඥානයක් විතරයි මේකෙන් කරන්නේ. අර භාවනාව කරගෙන යද්දී අපිට හම්බෙන හැතැම්ම කණු, නැත්තම් හැරවුම් කණු පාස් කරගෙන යන්න උදව්වක්. මේක මෙහෙම තමයි, මේ වෙනස් වීම තමයි, මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි පෙන්වන්නේ කියලා මේක උනන්දුවක් කරගන්න ඕනේ. නැත්තම් මේකෙදි සඳහන් කරනවා මේ අනිමිත්ත සමාධියත් අභිසංචේතනිකයි අභිසංස්කාරයි, මේකත් හිතලා හදාගත්ත දෙයක්, මේකත් සංස්කරණයක් කියලා, ඒකත් අනිත්‍ය දකින්න කියලා සඳහන් කරනවා. ඒ තරම්ම මේ දේවල් වලට ඇලෙන්න පුළුවන් දැනගත්තට පස්සේ. ඒකින්ද ඥාණය දුකක් කරගන්නේ නැතුව, ඥාණයත් අතහැරලා යන්න මේක කරේ තියන් යන්නේ නැතුව, මේ අත්දැකීම මිස්සර කරගෙන යන එක තමයි අපිට හරියම වැදගත්. හැබැයි මේ ටික දැනගන්නත් අනිවාර්යෙන් දැනගත යුතු කරුණ වෙනවා, ඉදිරියට යන්න ඒක පහසුවක් වෙනවා. ඉතින් ඒ සඳහා තමයි අද ධර්ම දේශනාව දිගහැරුණේ. ඉතින් ඒ වශයෙන් අනිමිත්ත අපනිත ශුන්‍යත කියන සමාධිය දක්වාම යන්න මේ ඥානහරහා යදි එක එක තැන්වල අපි අහුවෙන්න ඕනේ, අහුවෙනවා. ඉතින් ඒවෙන් කොහොමද අපි බේරිලා මේ ඇතුළත විඥාණයෙම ගහන ගැටියෙන් බේරිලා මේක ටික ටික තමන්ගේ භාවනාව ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියන ඒ දැනුම සඳහා, නැත්නම් ඒ සුතමේ ඥානීය සඳහා අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ධර්ම දේශනාව මෙතනින් අවසන් කරන සියලුම දිනාට තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ, බොහොම කාලෙකින් අපත් සමග සම්බන්ධ වෙලා වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ස්වාමීන් වහන්සේ ශීලය සිටේ විපලිසර බව ඇති කරනයි කියලා කිව්වා. මට මේ ළඟදී අත්දැකීමක් තිබුණා. ඕක දැන් අර සතිය වඩන්න තියෙන දේක දියුණුවක් නිසා මම හිතුවා ස්වාමීන් වහන්සේට මේ කියන්න ඕනයි කියලා. මේ පොඩි සාරාංශය කරන්න ඉස්සෙල්ලා පොඩි කේන්තියක් ගියත් ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වුණාට පස්සේ අරක මතු වෙනවා මේ ටික වෙලාවක් යනකම්. ඊට පස්සේ ඒක දැකලා සෙටල් වෙනවා. නමුත් අර ශීලය කියන එක කොච්චර අවශ්‍යද කියන එක බොහොම ප්‍රත්‍යක්ෂ වෙනවා ස්වාමීන් වහන්සේ ඒ පරියන්කේ වාඩි වෙච්ච ගමන්.
ඔව්, වැදිරුව මේ ඒකෙදි ඒ සිතුවිල්ලත් එක්කම අපි ක්‍රියාත්මක වුණා නම් ඒක ඊට වඩා හිතට වදයක් දෙනවා. අර මනුස්සයට ඇයි බැන්නේ, අපරාධේ බැන්නේ. ඒ වගේ අර ක්‍රියාත්මක වුණාට පස්සේ කය වචනේ දෙකෙන් හරීම අපහසු මට්ටමක් එනවා. ඒකින් තමයි මම කොහොඳට දැක්කේ භාවනා වැඩසටහන් කරන්න ගියාට පස්සේ මේ සමහර අවස්ථාවලදී මන් දන්නේ නැති ඒක සමහර පිරිවෙන් වලට ගියාට පස්සේ පිරිවෙන් සාමින්වහන්සේලාගේ සීලේ අඩුවද මන් දන්නේ, ඇස් දෙක වහගෙන විනාඩි දෙකක්වත් ඉන්න බෑ. මේ ගිහි පොඩි සමහර ගිහි ළමයින්ට හුඟක් වෙලා ඇස් දෙක වහගෙන ඉන්න පුළුවන්. නමුත් සාමින්වහන්සේලා මේ දරන්න බැරි සීලයක් අරගෙන ඒක කඩන හින්දාද මන් දන්නේ. මට ඒක හොඳට දැක්ක දෙයක්. තමන්ගේ සීලයට තමන් වග කියනවා නම් ඒක විප්‍රසර ගතිය අඩුයි.
එහෙමයි සාමින්වහන්සේ. බොහොමත් think අද දිනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිට අපේ ප්‍රතිපදාව ඉගෙන යෑමේදී සුතමේ ඥානය දියුණු කර ගැනීම සම්බන්ධයෙන්, උපකාර කර ගැනීම සම්බන්ධයෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඒ සඳහා උපමා යොදාගත්තේ අනුග්‍රහිත සූත්‍රය. ඒ අනුග්‍රහිත සූත්‍රයේ අනුග්‍රහිත පහක් සඳහන් කරනවා. එෙහිදී පන්සිල් සිට උපසම්පදාව දක්වා මේ ශීලය, සීල අනුග්‍රහිතය අපට ඇති කරගන්න පුළුවන්. ඉන් පස්සේ සුතමය අනුග්‍රහිතය, සාකච්ඡා අනුග්‍රහිතය, සමත විපස්සනා අනුග්‍රහිතය වශයෙන් මෙම අනුග්‍රහිත පහ සඳහන් කරනවා. ඉතින් දේශනාවට තවත් උපමාවක් වශයෙන් මොකක්ද මේ සමත විපස්සනා අනුග්‍රහිතය කියන දේ ස්වාමීන් වහන්සේ කින් සුපෝම සූත්‍රයේ උපමාවක් ඉදිරිපත් කරගෙන පැහැදිලි කරා. ඊට අමතරව අප විපස්සනා වශයෙන් මේ ප්‍රතිපදාව ඉදිරියට ගෙන යනකොට එක එක අවස්ථාවලදී අපේ ඒ ඥානයේ දියුණු වන අවස්ථාවල් අපට සමහර විට බාධාවක් ලෙස දකින්න පුළුවන් ආධුනිකයෝ. නමුත් ඒ බාධාවක් නොවේ, එය ආශිර්වාදයක් කියලා දැනගෙන මේක ඉදිරියටම කරගෙන යන්න ඕනේ. ඊට සාකච්ඡා අනුග්‍රහිතය, මේ වගේ සුතමය අනුග්‍රහිත කියන දේවල් බොහොම වැදගත් වෙනවා. ඒක තමයි අද ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කරලා දුන්නේ. ධර්ම දේශනාව නැවතත් නිසරණ වනයේ වෙබ්සයිට් එකෙන්, ඊට අමතරව YouTube channel එක සහ Mixella channel එකෙන් අහන්න පුළුවන්. සියලු දෙනාටම නැවතත් සඳහන් ඉල්ලා සිටින කැමැති මේ ධර්ම දේශනාව නැවත නැවත සමන් දෙන්න. මොකද ආධුනිකයට ඉතාම වැදගත් වෙන ධර්ම දේශනාවක්. මේක ඉදිරියට කරගෙන යෑමේදී ඇති වෙන බාධා, ඒවා බාධා නෙවෙයි, ඒවා ආශිර්වාද කියලා දැනගෙන කොහොමද වීරිය වඩ아가න අපේ කටයුතු කරන්න කියන දෙමනාව පැහැදිලි කළ දුන්නා. මීළඟට තිබෙන්නේ අද දිනේ අපි ප්‍රතිපදාව දෙන ආධුනිකයෙක්, එහෙම නැත්නම් ආධුනික සතිමත් බව වඩන ආධුනිකයෙක් සඳහා උපකාරයක් වශයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පත්‍රිකාවක් වෙනුවෙන් ඉදිරිපත් කළ තිබෙනවා. එය ඉදිරිපත් කිරීමටයි මූලිකවම පුහුණුව පටන් ගන්න ආධුනිකයෙක් සඳහා සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. මේ වීඩියෝ පටි දෙක නරඹලා මූලික අදහසක් ඇති කරගන්න, මොකද්ද සතිමත් ඇවිදීම, මොකද්ද සතිමත් හිඳ ගැනීම, මොනවද අපි මේ දෙකෙන් දෙන ඒ මූලික පණිවිඩය කියන්න මනාව අවබෝධයක් ඇති කරගෙන තමන්ගේ පුහුණුව පටන් ගන්න පුළුවන්. ආරම්භයේදී සතිමත් ඇවිදීම කින් පටන් ගන්නවා නම් හොඳයි. එය තමුන්ගේ සතිමත් හිඳ ගැනීමට මනාව උපකාර වෙනවා. පසුව පුහුණුව පටන් ගන්නකොට ගොඩ කාලයකට යන්නේ නැතුව ආරම්භයේදී විනාඩි 5ක් පමණ සතිමත් ඇවිදීම කරලා ඊට පස්සේ විනාඩි 5ක් පමණ සතිමත් සක්මන කරන්න පුළුවන්. දිනේ වෙන් කරගත්තු කාලයක් ඒ සඳහා ආරම්භයේදී යොදා ගන්නවා නම් හොඳයි. උදෑසන හෝ රාත්‍රී නිදර යාමට ප්‍රථම, මොකද එය දිනචරියාවක් බවට පත් වෙනවා. ඉන්පසු ඒ තමන්ගේ දෛනිකව ඕනෑම වෙලාවක කරන්න හැකියාව ලැබෙනවා. මූලික වශයෙන් විනාඩි 5කින් පටන් ගත්තු ඔබේ සතිමත් ඇවිදීම සාහිත් හිඳ ගැනීම සතියක පමණ කාලයක් තිස්සේ කරලා පැය දෙකක් පමණ තමන්ගේ පුහුණුව සම්පූර්ණ වීමෙන් පසු එම අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. එය ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා. ඊට අමතර වැඩසටහන අතරතුර කාල වේලාව ලැබෙන පරිදි ස්වාමින් වහන්සේලාගේ උපදෙස් කෙලිම ලබා ගන්න පුළුවන්. කොහොමද මේ සතිමත් අත්දැකීම් ලියන්නේ කියන දේ පැහැදිලි කරොත් මූලිකවම තමුන්ගේ අරමුණ, සතිමත් අරමුණ මොකද්ද? ආනාපාන සතියද, උදරයේ පිම්බීම හැකිලීමද? ඊළඟට සතිමත් ඇවිදීමේදී පාදයේ ස්පර්ශය විලුඹට කොහොමද පාද ස්පර්ශය දැනෙන්නේ කියන කාරණය මූලිකවම සඳහන් කිරීම වැදගත් වෙනවා. ඉන්පසු එම අරමුණේ වෙනස් වීම, උදාහරණයක් ලෙස ආනාපාන සතියේදී හුස්ම ගන්න එක පහසුවක් දැනෙනවා, පිට අපහසුවක් දැනෙනවා, පහසුවක් දැනෙනවා, ඊළඟට ඒ කෙටි වුණා, දිග හුස්මක් ගත්තා, මේ ආකාරයට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට හොඳ සතුටක් දැනෙනවා, ද්වේෂයක් ආවා, මේ කාරණා ඇතුළත් කරන්නත් පුළුවන්. ඉන්පසු එම අරමුණේ පිට කොපමණ කාලයක්, කොපමණ වාර ගණනක් ආරම්භයේදී අරමුණේ ඉන්න පුළුවන් වුණාද, ඉන්පසු අරමුණේ සිත පිට ගියාද, සද්දයකට සද්දයක් දැනුණා, ඒ පිළිබඳ ද්වේෂයක් ආවා, ඊළඟට රූපයක් කියන දෙයක් අතීත අරමුණකට ගියා, අනාගත අරමුණකට ගියා, මේ කාරණය සඳහන් කරන්න පුළුවන්. නැවතත් අරමුණට ආපු බව දැනගන්නේ කොහොමද? හුස්මක් ආනාපානයේදී හුස්ම දැනුණා, ඊළඟට උදරයේ පිම්බීම හැකිලිම නැවත දැනගත්, මේ කාරණා සඳහන් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් ඇවිදීමේදී කොපමණ පියවර ගණනක් සතිමත් ඇවිදින්න පුළුවන් වුණාද, සිත පිටට ගියාද, නැවත කයට සතිමත් බව ඇති කරගත්තේ කොහොමද, කොහොමද ඒක දැනුනේ, මේ කාරණා ඇතුළත් කරන්න පුළුවන්. ඊට අමතරව එදිනදා ජීවිතයේදී ඊළඟට වැඩ කටයුතු කරනකොට කොහොමද සතිය තමන්ට උපකාර වුණේ, සතිමත් වුණාද කියන කාරණා තමන්ගේ වார்த்தාවට ඇතුළත් කරලා මේ වார்த்தාව අපට එවන්න පුළුවන්. Google Form එක සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වෙන්නේ නොකඩවා පුහුණුව කරගෙන යාමටයි. හැකි පමණ තමන් දන්න අය, සමගිය පවුලේ සියලු දෙනා මේ වැඩසටහන වලට සම්බන්ධ කරන්න, ස්වාමින් වහන්සේලා සම්බන්ධ කරගන්නේ ඊට අපහසුයි. උන්වහන්සේලා අපට අනුග්‍රහය ලබා දෙන්නේ ගොඩාක් වැඩ කටයුතු අතරේ. ඒ නිසා මේ ලැබෙන කාලය, මේ වටිනා අවස්ථාව සෑම දිනාටම ලබා දෙන්න උත්සාහ කරන්න. ඒ තමන්ගේ පුහුණුවටත් මනාපිටුවහලක් වෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7:00 සිට 8:30 දක්වාත්, මෙල්බර්න් වේලාවෙන් පෙරවරු 11:30 සිට 1 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. වැඩසටහනට සම්බන්ධ වීමට Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් වෙලා තිබෙනවා. ඊළඟට තිබෙන්නේ අද දිනේ අප වෙත ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම ඉන්ද්‍රානන්දාට ආරාධනා කරනවා අද දින අප වෙත ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස අප සමග සම්බන්ධ වෙනවා ගෞරවනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේ. වහන්සේවත් පාද නමස්කාර කොට අපේ වැඩසටහනට පිළිගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. පැහැදිලිද නැවද?
හෙනවා ස්වාමීන් වහන්ස, පොඩි ලේටන්සි කැඩි කැඩි ගතියක් වගේ තිබුණා.
දැන් කොහොමද බලන්න?
දැන් හොඳයි ස්වාමීන් වහන්ස. ඒක තමයි ස්වාමීන් වහන්ස අපිට ආරංචි වෙලා බොහෝ. දැන් කොහොමද ස්වාමීන් වහන්ස, තාමත් වහිනවද?
එහෙම අඩු වෙලා ගියා. එදත් හැබැයි අඩු පැත්තේ තිබුණේ මේ වතුර වැටෙන සද්දෙන් මහා ගෝසාවක් තිබුණා.
අද නම් පැහැදිලිව ඇහෙනවා. අද පැහැදිලිව ඇහෙනවා.
ඒකනේ නම් මේ සාගන හඳුන සාමාන්‍ය එදාට ඉන්නේ සාමාන්‍ය බෑනේ. ගිය සතිය කට් කරපු නිසා ඊයේ හත රාජිකා මැසේජ් කළා. නැත්තම් බනක් කියන්න කියලා
තිබුණා. මාත් ස්වාමීන් වහන්සේ ඊමේල් එකක් යවුවා. කොහොමද දානෙට
ඊමේල් වැඩ කරන්නේ නැහැනේ. නෑ ගැලේනි ඉන්නේ. සරණහාමුදුරු එක අම්මෝ, සරණහාමුදුරු ආපු එක ලොකු දෙයක්.
එමන් දැන් පිටපතේ මතකද? අද
නෑ, අද මෙහෙන් වැළඳුවේ.
අද නිවාඩුවත්
හරි. එහෙනම් ජය වේවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඉන්ද්‍රනන්දා, අද අපිට ලැබෙතිවර වාර්තා ඉදිරිපත් කිරීමට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
දෙවන් සරණයි නදී. බොහොමත්ම පිං. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. වාර්තා දෙකක් ලැබී තිනවා. ඒ ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. පළවෙනි වාර්තාව පරයන්කය පැයක්. දැස් පියාගෙන ඇතුළතින් ඇසෙන රැහැයි හඬට සමාන ශබ්දයකට සවන් දී සිටියෙමි. ටිකකින් හුස්ම වැටෙනු දැනුනි. නාසයෙන් ඇතුල්වන හුස්ම කෙරේ සිත යොමු කළෙමි. ඇතුල් වෙනවා පිට වෙනවා යැයි මෙනෙහි කළෙමි. ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසය දීර්ඝ බව දැනේ. වම්නාසයෙන් ඇතුළුවන හුස්ම වියලි බව දැනේ. කඩින් කඩ සිතිවිලි පෙමිණේ. ඒවා සිතිවිලි බව දැනී නැවත හුස්ම වෙත යොමු නෙමි. දැන් ආශ්වාසය ප්‍රාශ්වාසයට වඩා දීර්ඝ බව දැනේ. හුස්ම වැටීම ඒකාකාරීව සිදුවන බවක් සහ ඒ ගැන ඇති උනන්දුව අඩුවන බවක් දැනුනි. කමඨහන් වාර්තාව ලිවීම ගැන සිතන්නට පටන් ගෙනුනි. සිතන බව දැනී හුස්ම කෙරේ යොමු වීමි. ටිකකින් හුස්ම සියුම් වී හුස්මේ වේගයද අඩුවෙන බව දැනුනි. මේ සමගම ශාන්ත නිෂ්කලංක තත්වයක් දැනුනි. ඇතුල් වෙනවා පිට වෙනවා ලෙස මෙනෙහි නොකරන අතර සිහිය හුස්ම කෙරේම යොමු වී නැති බව දැනුනි. වෙනත් සිතුවිලිද නැත. මෙම ශාන්ත තත්වය දිගටම පවත්වා ගැනීමට ඇති වූ ආශාව සමගම එය නැතිවේ යයි කනස්සල්ලක් ඇතිවිය. දැන් භාවනාව යොමු වී ඇති අරමුණ කුමක් දැයි නොදැනේ. කිසිවක් නොකර සිටින බව දැනේ. සීනුව නාදවන තෙක් මෙසේ ගත විනි. එපමණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
ඔව් හොඳයි. වාර්තාවේ ගලණය හොඳට එකතු කරගෙන තියෙනවා, සතුටුමත්ව පවත්වාගෙන තියෙනවා. මේ මූලිකම කාරණේ මතක තියාගන්න, මේකේ ඇත්තට මේක සුද්ධ වීමක්ම තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන ගේ ලියලානේ මේ වාර්තා ඉදිරිපත් කරන්නේ. මට මේක තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට කොහොමද කියන එකට, ඉතින් ඒකට ලැබෙන උදව්වක් වෙන හරි සරල ප්‍රධාන කාරණයක් තමයි අපි ගොඩක් හැලෙන එකක්. මූලික වශයෙන් අපි ওই විදිහට හිත හුස්මට තියෙනවා, ආයකට දක්ෂ වෙනවා, ඒකේ වෙනස්කම් පවා බලනවා. ආස්වාද ප්‍රස්වාසි හිත එහෙම එහෙ දුවන ගතිය දකින්නවා, ආපහු ගන්න දක්ෂ වෙනවා. අපි අර සතිය හදාගත්ත මේ සතියේ ගුණාත්මක භාවය හොඳයි. ඒක නිසානේ මේ විදිහට අපිට බලන්න පුළුවන් වෙන්නේ ආස්වාසේ වෙනස, ඒකෙන් ප්‍රස්වාසේ වෙනස මේ විදිහට. නමුත් අපි ඒකේ ප්‍රමාණාත්මක භාවය තියාගන්නේ නැහැ. ඒක තමයි ලියවෙන්නේ නැත්තේ හැලෙන්නේ ගොඩක් දුරට. ඒක එකතු කරොත් තවත් මේක වාර්තාව මේ සංග සම්පූර්ණ කරගන්න පුළුවන්. මොකද්ද කරන්න තියෙන්නේ? මේ හුස්මට හිත අරගෙන ආස්වාද ප්‍රසවාසයේ වෙනස දකිමින් වාර කීයක් එක දිගට පුළුවන්ද ඔය කියන හිත එළියට දිවිීමට පෙර? එම නැත්තම් අපිට බැරි වුණා නම් ඒ මුල හරි අල්ලන්න නැවත හිත ආවන් පස්සේ නම් සිහිය පිහිටි ආපු වෙලාවෙ ඉඳන් ආපු තැන දන්නවනේ හරියටම හුස්ම බව දන්නෝ ඒකේ ඉඳන් වාර කීයක් පුළුවන් නේද? ඊළඟට හිත ගිය අරමුණ මොකද්ද පිට? නැවත ගත්තා එම නැත්තම් නැවත හිත ආව කයට අරමුණට ඒ ආවි කොතනටද? ඕන් ඔය ටිකත් එකතු කරගත්තාම ඔය හදාගත්ත සති භවයේ මේක බැලිලා නැතුව නෙමෙයි. නමුත් අර වාර්තාකරණයට තමයි මේ උදව්ව කරන්නේ. ඒ කියන්නේ සංනිවේදනයේ පැත්තෙන්. ඒ කියන්නේ නිසා මේක ආකාරණෙත් එකතු කරගන්න. එකතු කරගෙන වාර්තාව කියන්නේ එතකොට භාවනා පැත්තත් තව ඉස්සරහට යනවා. ඒ වගේම මේ සංනිවේදනයේ වාර්තාකරණයත් පිරිසිදු භාවය ඇති වෙනවා. ඒ නිසා මේක කරගෙන යන්න හොඳයි. යන විදියේ ඉදිරියක් දැකලා තියෙනවා. ඒ තැන්වලදී හොඳට සතිමත් වෙලා තියෙනවා. ඒවයිදී ගැටලු ඇති කරගෙන නැහැ. ඒවා සිහියට පසු කරගන්න මේ ලක්ෂ්‍ය වෙලා තියෙනවා. දැන් හිතුවිලි එනකොට ඒ බව දැනගන්නවා. ඊළඟට හිතුවිලිත් මේ අරමුණත් යම් ප්‍රමාණයකට ගෙවි යනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙන උනන්දු අඩු වෙනවා කියනවා. අන්න ඒ වගේ මේ ඇත්තටම උනන්දු අඩු වීමට වැඩිය සිහිය වැඩි වෙනවත් එක්ක අරමුණ සියුම් වීමයි මේ වෙන්නේ. අරමුණ සියුම් වෙනකොට අපි අවධානය පැවැත්වුවට සිහිය පැවැත්වුවට මේ සිහියට අසු වෙන අරමුණ ප්‍රබල නැහැ. ඒ නිසා අපිට මේ තේරෙන්නේ මේ දැන් උනන්දු අඩුද මන්ද ආසාර පස්සාර ඉච්චර අහු වෙන්නේ නැහැ. නමුත් මෙයාට ඒක හසු වෙලා තියෙනවා. දැන් ඒක හරි වැදගත්. එතකොට අපිට ඒකෙන් වෙන මේ හානිය නැහැ. මොකද ඒක මොකක් හරි හේතුවකින් දාගන්නවා. දැන් මෙන්න මේක වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ වෙන්නේ මේක කියලා ඒක වර්තමානයේ පිහිටා සිටින්න. හඳුනාගන්නේ මගේ උනන්දු අඩු වෙච්ච බවකට කමක් නැහැ. කොහොම හරි අන්නේ වර්තමානයේ සිද්ධ වෙන සිද්ධ ක්‍රියාවලියට හිත පැවැත්වුවා. ඒකත් සුද්ධ කරගන්නවා. මේක ඇත්තටම තමන්ගේ උනන්දු අඩු වීමකට වැඩිය වෙන්නේ අරමුණේ සියුම් වීමක්. ඒකත් එක්ක සිහිය වැඩි වෙනවා. ඒ නිසා ඒ වෙලාවෙත් ඇත්තටම උනන්දු වෙලා බලනවා. උනන්දු හදාගෙන හරි බලනවා. බලන්නකොට වෙන්න තියෙන ඔය විදිහට නැති වෙලා යන තමයි. ඉතින් එතකොට අපි ගොඩක් ඉස්සරහට ගිහිල්ලා එතකොට අර ආශ්වාසිත මුල මැදාග ප්‍රශ්වාසයේ පටන් ගැම්ම මැදාග මේ විදිහට දකින්න දකින්න මෙයා මේ දැක්කහම ඉන්න බෑ කෙලෙසට. ඒක තමයි සබහා කෙලෙස් කියන්නේ. ඒක කෙලෙසයක්කට සිහිය පැවැත්වුවොත් මේක දැන් මේකයි දැන් රාගය දැන් ද්වේෂය කියලා ඒකට ඉන්න බැරි වෙනවා. ඉතින් ආනාපානයත් ඇත්තටම ඔව් මේ වගේ මට්ටමේදී ආනාපානය සතියත් අපිට සලකන්න පුළුවන් කෙලෙසක්. ගත අරමුණක් සහිත සනාරමණා වික්කවේ පාපක අපසල ධම්මා නොඅනාරම්ම. අරමුණක් සහිතවයි පාප අපසල ධර්මයක් තියෙන්නේ. එහෙම නැත්නම් අරමුණක් තියෙන තා ඒක කෙලෙස් කියන බුදුන් වහන්සේගේ ධර්ම. සලකනකොට මේක දිහා බලන්න බලන්න වෙන්නේ ඉන්න බැරි වෙනවා කෙලෙස්. එතෙන් ගෙවිලා යනවා. කියන්නේ නිසා දැන් අපි ඒ ගෙවෙන පැත්තට ලක්ෂයි. ඉතින් ළඟට එනවා අපිට මේ අරමුණ ගෙවුණාන් පස්සේ ඉන්නේ අර ආස්වාස් ප්‍රසවාසයේ මැද තියෙන වූ මේ දෙකක් අතර නිකන් අවකාශ ගතියක් මොන මේ වගේ ස්වභාවයක් තමයි මතු කරලා ඉන්නේ. අර දෙක ගෙවෙන්න ගෙවෙන්න තියෙන්නේ. දැන් අපි සැලකුවොත් යලයක අයිස් කුට්ටි දෙකක් තියෙනවා කියමු ආස්වාද ප්‍රසවාස. අපේ අයිස් කුට්ටි දියවිල්ල දියවෙන්න අර ජලයේනේ වැඩි වෙලා ඉන්නේ. ඉස්සලා තියෙන ලොකු අයිස් කුට්ටි ජලයේ පේන්නේවත් නැහැ ලාවට. නමුත් අයිස් කුට්ටි දිනාම ජලයේ විතරයි. ඉතින් අන්න ඒ වගේ ඊට පස්සේ අපි වුණ අවකාශය. ඉතින් ඒකෙදිත් දැන් මුකුත් නැහැ අර වුණා කියලා කියනවා. හැබැයි මේක දෙහා බලන කෙනෙක් ඉන්නවා. ආන්න මේ විදිහට මේක බලාගෙන ඉන්නවා. එතකොට මේ අවකාශය මම මගේ ආත්මය සාමාන්‍ය ආරම්භ කරන කොට ආදුරු කෙවට වෙනවා. නමුත් මේ කරන්න ඒක මේක දැන් කරගෙන ආපු නිසානේ මෙතෙන්ට ආවේ, හේතු සකස් කරපු නිසා මේ විදිහට ඵලයක් ආවා. ඒ නිසා හේතු නැති වුණොත් මේ ඵලෙත් නැහැ. අන්න ඒ විදිහට මේක ලොකුවට අභිවදනය කරන්නේ, අභිනන්දනය කරන්නේ, අජෝෂණය කරන්නේ හැමදාම. මේක මේ මම ලබාගත්තු දෙයක්, මම උපයාගත්තු දෙයක්, මේක ප්‍රකාශ කරන්න ඕන හරි සතුටෙන් කට්ටියට කියන්න ඕනේ මම මෙච්චර තත්ත්වයකට ගියා. එහෙම නැත්නම් මේක මගේ අවකාශය මම ලබා කියලා මේකට බැස ගැනීම කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ කියන්නේ මොකද්ද? මේක දිහා බලන් ඉන්නේ තමයි. දිහා වෙයි බලාගෙන ඉන්නවා. තවදාන බලාගෙන ඉඳ ඉඳ ඒකේ වෙනස් වීම වෙනෝනේ. තදාකල් හොබ තියෙන්නේ නැහැ නෝ ඊළඟට සමාඩ උස්ම එන්නත් පුළුවන්. එහෙම නැත්තම් ආපහු කරමු වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔය සත්‍යපද්ද හිතුවිලි එවෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහේ වෙනස් වීමක් වෙන බව ඔන්න දකිනකොටම ඔන්න අපිට පේන්න පටන් ගන්නවා. මේක තමයි මේ අපි තේරුම් ගන්න ආපු ධර්මය. නැතුව හුස්මවක් අල්ලගන්නවත්, ඒක හිස්තැන බලන්නවත්, සැපයක් ලබන්නවත් නෙවෙයි මේ ක්‍රියාවලිය පුරා වෙච්ච වෙනස් වෙච්ච හැටි. ඒ වෙනස් වීම අල්ලගෙන බදාගෙන හිටියනම් ඒක දුක වෙන්නේ. ඒක මගේ කරගෙන හිටපෙහ. වෙනස් වෙද්දිත් මේ දුක් වෙද්දිත් මම මගේ ආත්මය කරගෙන මේවා ඉන්න හැටි. ඕන ඔය විදිහට අපි මේවා තේරුම් ගන්න. එකටයි ධර්මයේ කියන්නේ මේ ධර්මයේ වැඩිම තමයි සතිමත්තුයි කළලා දෙන්නේ. ඒක තමයි කයට හිත දාලා කරන්නේ. ඊට පස්සේ වේදනා හිතුවෙලි දැකලා ඊළඟට ඕන මරමුණකට මේ දක්ෂ වෙලා මේ විදිහට ඉදිරියට යන්න යන අන්න ධර්ම ප්‍රකට වෙනවා. අන්න එතෙන්ට යෑම තමයි මේක කරන්නේ. නිසා එන මොන තත්ත්වයක්වත් විශේෂ කළා මගේ කරගන්න නැහැ. එහෙම කරගන්න නැතු වෙන්නේ කොහොමද? මේ වෙලාවේ මේක තියෙන්නේ දැන් කියලා දැනුවත් වෙලා ඒක මේ විදිහට වාර්තා කිරීම තුලින් ඒ තුලින්ම අරව අල්ලන්නේ නැතිවීම සිද්ධ වෙනවා. ඒ නිසා නැවත නැවත මේක කරන්ඩ අර ගුණාත්මක භාවකෙන් ප්‍රමාණාත්මක භාවයත් මුලදී එකතු කරන්ඩ කරලා නැවත පවත්වාගෙන යන්න මේ ධර්මතාවයන් ඉඩ දෙන්න. එතකොට සතිය අවශ්‍ය කාරණා සම්පූර්ණ කළා දෙයි. හොඳයි.
බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස, දෙවෙනි වார்த்தාව අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව පළමුව කීපවරක් අඩි 30ක පමණ දුරක් නිදහසේ ඉදිරියටත් ආපසු සක්මන් කළෙමි. පසුව පාදය ඔසවනවා, ගෙන යනවා, තබනවා සිහියෙන් කළෙමි. පොළවේ සීතල බව දැනුනි. පාදය ඔසවන විට පාදයේ ඉදිරි කොටස පොළවේ තෙරපෙන බව වැඩි බවත්, ඉදිරියට ගෙන යන බව සහ නැවත මුළු පාදයම පොළවේ තබන බවත් වැටහුණි. වම් පාදයට වඩා දකුණු පාදයේ බර බවක් දණහිසට දේරුණි. පැය භාගයක් පමණ කාලයක් සක්මන් කළෙමි. වරින් වර පිටද ශබ්ද නිසා සිත එකඟ කර ගැනීමට අපහසු වුවත් නැවත භාවනාවේ යෙදුණෙමි. පසුව පුටුවක වාඩි වී ආනාපාන සතිය පිම්බීම හැකිලිම පැය භාගයක් පමණ කාලයක් කළෙමි. සිත පාලනය කර ගැනීමට උත්සාහ කළෙමි. ස්වාමීන් වහන්ස, භාවනා උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. සාදු සාදු සාදු. එපමණයි ස්වාමීන් වහන්ස.
ඔව්, උත්සාහ කරනවා, වාර්තා කරනවා. ඒ හොඳයි, ඒ උත්සාහය දිගට පවත්වා ගන්න. නමුත් මේක අපි තාම භාවනා කරනවා, භාවනා කරන්න ඕනේ, නැත්නම් මම තමයි මේවා කරන්නේ කියන මේ කෙරුවා එහෙම නැත්නම් කරන්නේ තවම ගත කරන එක ස්වභාවයක් නෑ, ගැටලුවක් නෑ. ඒක තමයි ස්වභාවය මේ භාවනාවේ. එහෙම නැත්නම් සතිය වඩනකොට, සතිය පවත්වනකොට, සිය පුරුදු කරනකොට, සතිපට්ඨානෙ මේ විදිහට වඩනකොට ආරම්භය එහෙම තමයි. මම ඇවිදිනවා, මම උසවනවා, මම යවනවා, තබනවා. ඒක කරන්නේ මම, මටයි දැනෙන්නේ කියන කාරණේ තුල ඉන්නවා. නමුත් අපි ඒ ආරම්භයේ මේ විදිහට මෙන්නේ කරන ඔසවනවා, යවනවා, තබනවා, ඒ මම කරන් යන වැඩපිළිවෙල කරාට ටික ටික ඔය සංවාර්තාවේ සඳහන් වෙන විදිහටම විලුඹ වදින හැටි, ඇඟිලිවල ඉස්සරහෙන් බරගන්න හැටි, අනිත් කකුල ඔස උඩින් යන හැටි, ඒවා දකින්න දකින්න මේකේ විතරයි හිත පවත්වන්නේ. මේ දැනෙන දේ විලුඹ වදින හැටි, ඒක ක්ෂණේ වෙනස් වෙනවා, ධාරයට එනවා, පොට්ටෙට එනවා, ඇඟිලි වලට ඇවිල්ලා බලමා පරමාරු වෙලා ඊළඟ එකක් ගැන හිතන්නත් කලින් අනිත් කකුලත් වැදිලා තියෙනවා. පුදුම වේගයක් මේ තුල තියෙනවා. මේ ඕක බලන් ඉන්නකොට මේ මමක් කිරිල්ලක් ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. මේ ක්‍රියාවලිය තුල තමන් හොඳට නිමග්නයි. එතකොට මේ දන්නේ නැතුව මම හැලිලා එම හොයන්න හිතන්න අවශ්‍ය නැහැ. කරන්න තියෙන්නේ මේකේ තව තව ওই විදිහට තොරතුරු බලන්න. බලන්න බලන්න තමන් මේ දැනෙන දේවල් වලට යනවා. යන්න යන්න තමයි ඔන්න සිහිය වැඩි වෙලා ඉන්නේ. ඔන්න දැන් තමයි ඇත්තටම සිහිය පිහිටුවා. නැත්තම් ඔසවනවා, යවනවා, තබනවා, වම දකුණ මේ කරන තාක් තාම මම ඉන්නවා. මම නිමෙනෙහි කරන්නේ. කමක් නැහැ. ඒක ආරම්භයේදී අවශ්‍යමයි. මොකද හිත දාගන්න ඕනේ මේකට. මේ දුවන කාම ලෝකෙන් හිත අරගෙන ඊට පස්සේ කාමෙන් ඇවිල්ලා සක්මුණට ආවා පලියට වෙන්නේ නැහැ. කාම සංඥාවවද දෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ නීවරණ ධර්ම. ඒවට තමයි හිත පිට යනවා කියන්නේ. ඉතින් ඔබට ඇස්සේ මේක අඩියක් බලාගන්න, විලුම්බක් බලාගන්න, දැනෙන හැටි බලාගන්න අවශ්‍ය නිසා මෙනෙහි කරනවාම දක්ුණ. ඔසවනවා, යවනවා, තබනවා කිය මේ මෙනෙහි කිරීම සිද්ධ කරනවා. කරන්න කරන්න තමයි මේ දැනීමට යන්නේ. ඔන්න දැන් තමයි හැබැයිටම විලුඹ වදිනවා තේරෙන්නේ. ඔන්න දැන්නේ හරියටම මේ 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 තේරෙන්නේ ධාරේ වැදිලා ඉස්සරහට යන්නේ. හොඳට බැලුවොත් දැන් තමයි මේ වදින්නේ නැති හරිය ලේවාපිය මට බොක්ක පැත්ත තේරෙන්නේ කියලා මේක Tamanට ඔන්න දැන් පෙන්වන්න පටන් ගන්න. අන්නේ වෙනකොට ලොකුට අර වම දකුණක් ඕන්නේ නැහැ. ඔසෝනේ අපනෝ තපනවා කිය කියන එක කරදරයක් වෙන මොකද අවශ්‍ය නැහැ නේද? හොඳට දැනෙනවනේ වම තියෙනකොට මේ විලුඹ දැනෙනවා, දකුණේ විලුඹ වෙනම දැනෙනවා. හරියටම ඒක බලන්න තියෙනවා. දැන් මට ඔය හිත හිත එක් නැත්තම් මේ වම දකුණ කී කී ඉන්න මේ පැත්තට හිත යවන්න වෙලාවක් නැහැ. මොකද මේකේ තියෙනවා මේ තා අහුවෙන්නේ නැති ඒ තරම් බලන්න ගොඩක් දේවල්. ආන්න මේක බලන්න පටන් ගත්ත ගමන් මොන් අපි අරමුණට බැහැගත්තා වෙනවා. දැන් ඉතින් අරමුණේ විස්තර බැලින්න අර කලින් කියවගේ අත්‍තර මේකේ ආනාපානෙනේ. මේ ආනාපාන බැලුවා වගේම තමයි දැන්. වමේ තොරතුරු හොඳට දැනෙනවා. ඒ දැනෙන දේවල් බලන් ඉඳ ඉඳ පුළුවන් තරම් මේක වෙන්නේ අපේට වැහි ඇහැට වැහ මේ වැලි ගහලා හැංගිලා යන්න හදන. ඉතින් අපි ඒක දෙන්නේ නැහැ. හොඳට අවධානය පවත්වනවා. පවත්වන්න ඔන්න අර කෙරුවාව නැති වෙලා යනවා. ඒ නිසා දිගට සක්මන විදිහට කරගෙන යන්න චරණ විදිය හොඳයි. නමුත් පරියන්කේදී නම් වාර්තා කිරීම සාර්ථක නැහැ. මෙච්චර තොරතුරු ප්‍රමාණයක් සක්මණේ උකහා ගත්තට පරියන්කේදී නෑ. මට මේ පාලනය කරගන්න තමයි උත්සාහ කරන්නේ කියලා විතරයි තියෙන්නේ. තාම මදි තොරතුරු හේතුව මේ කරන කාලය ටිකක් අඩු නිසා. ඒ නිසා පැය භාගේ කරන එක හොඳයි. නොකර ඉන්න අයට වැඩිය ලොකු දෙයක් නේ. නමුත් ඊළඟ දවසේ විනාඩි 35කට උත්සාහ කළා නේද? හෙට 35 36ක් අනේතට 40ක් වහමම එහෙම නැත්නම් ඊළඟ සතියේ 45ක් වහමම පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න මොකද? මැරෙන්නේ නැහනේ. පොඩ්ඩක් වැඩි උනායි කියලා මේක. ඒ නිසා මේ වෙලාව ආපු ගමන් සාමාන්‍ය පුරුදු වෙච්ච වෙලාවට ආපු ගමන් ඇවිස්සලා ඉතර නිකන් එලාම් තිබ්බා වගේ නැකිටින ගතියක් තියෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් පන්නගෙන හිටියොත් නෑ. ඔක ගණන් ගන්න ඕකත් හිතුවිල්ලක් විතරයි කියලා. දන්නේ නැතුව ආයේ මෙයා මේ අර කරන් ආපු දෙයට යන්න හුරු වෙනවා. ඒක තා පොඩ්ඩක් ඉන්න පුළුවන්. ඒ නිසා ඒක කාල වේලාව දෙකෙම වැඩි කරන්න සම්මිත පරියන්කේ. ඒ වගේම ඉදිරියටත් සිහියෙන් කටයුතු කරන්න. කරන හැම වැඩක්ම අතට දැන්න දේ අත් දෙකට අත්ලට කපුල් දෙකට දැනන දේවල් පිළිබඳව දැනගෙන මුළු කය පිළිබඳව අවධානයෙන් වැඩ කරන්නේ. ඒක මේ වැඩවලට බාධාවක් වෙන්නේ නැහැ. මේ සමහරු හිතනවා කරනවා 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 කිය හිත හිත කරන්න ගියාම පටලෙනවා කියලා. ඒක වෙන්න බැරි වැඩක් නෙවෙයි. යම් වැඩක් කරනකොට මේ හිතෙන් යම් ප්‍රමාණයක මේකට හිත දාගෙන කරද්දී මේ කරනවා 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 කිව්වට මේ වැඩේටත් බාධා වෙන්න, වැඩේත් අමතක වෙන විදිහට කරනවා කරනවා කියලා මෙනෙහි කරilla. බෑනේ ඒක. මොනවා මානසික රෝගයක්. ඒ නිසා වැඩක් කරනකොට අපිට ඒක දැනෙන දේ බලාගෙන කරන්න පුළුවන්. අපි හොඳටම දැන් ඉගෙන ගත්තනේ සත්‍ය කියන්නේ මේ වම දකුණ කිය කිය යන සක්මනවත් ආස්වාස් ප්‍රස්වාස කියලාගෙන විනිවිද කිරිල්ල නෙවෙයි කියලා. ඒක උදව්වක් විතරයි. ඒක මේ පොඩි වාරුවක් හැරමි කියලා. ඒක නෙමෙයි සතිය. සතිය කියන්නේ අපි අර වෙනුඹ දැනනකොට උස්මේ නම් ආස්වාස් ප්‍රස්වාස නැහැ වදින තැන දැනෙනකොට බඩේ පින්මන තැන වදිනකොට දැනෙන එක. අන්න එකට ගියන් පස්සේ සිහිය. ඉතින් ඒ වගේ වැඩක් කරනකොට දැනෙන දේ තමයි සිද්ධ කියන්නේ. නැතුව මේ වැඩේ කරනවා කරනවා පොල් ගහනවා එළවලු කපනවා කපනවා කියන කතාවක් නෙමෙයි. ඉතින් දන්නේ නැති අය මොකද කරන්නේ මේ ඔය මේ භාවනා කරන්නේ මේ මිස්සු මෙන්න මේකයි කියලා හිතා ගන්නවා. මේ සිහියේ කියලා ඔය ඇතිරිදා සිහියෙන් කරන්නේ මේ කපනවා කපනවා යනවා යනවා එනවා එනවා කියලා කියලයි කියලා ඒගොල්ලෝ හිතා ගන්නවා. හිතාගෙන මේ ඒකට පහරක් ගහන නොදන්නකම නොදන්නකම සහ මේ කරලා නැතිකම වතුරේ බහින්න බැරි කම. දැන් මේ අපි කතා කරන්න හින්නේ වතුරේ බහැලා අපි නන්න උත්සාහ කරන ගමන් ගෙලෙන්නේ නැතුව කොහොමද ගැඹුරට යන්නේ කියන එක තමයි මේ වාර්තා ලියලා අපි පුරුදු වෙන්නේ කතා කරගන්නේ සුත්ත කරගන්න. ඒ නිසා අපි වතුර බහැලා ඉන්න කට්ටිය නිසා ඔය කරන ගමන් මේ බොඩ පිනන උපදෙස් ගන්න යන්නේ නැහැ. මේ නිසා පුළුවන් තරම් මේ ඔය විදිහට කාලේ වැඩි කරලා කරන්න තොරතුරු හොයන්න උත්සාහ කරන්න. දැනෙන දේ තමයි අපිට වාර්තාගත කරගන්න ඕනේ. කලින් වාර්තාවිත් පරියන්ක සම්බන්ධයෙන් තිබුණා. ඒකේ මේ විදිහට සාකච්ඡා වෙන දේවලුත් එකතු කරගෙන ඊළඟ අවතාවේ ටිකක් වැඩිපුර කළා. ඔය විදිහටම දැනිච්ච දේවල් වාර්තා කළා. එක විදා දාගන්න එක මතක්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ලිඛිත ප්‍රශ්න නම් එපමණයි. වාචික ප්‍රශ්න වලට ආරාධනා කරන්ද අවසරද? කාට හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් කරුණාකරලා Zoom hand එක ඔසවලා ප්‍රශ්නේ ඉදිරිපත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
වාර්තා ඉදිරිපත් කරපු අයටත් තව සුද්ධ කරගන්න තියෙනවා. ඒ දෙන්නෙක් ලැබුවේ අයට උනත් පුළුවන් අවස්ථාව ගන්න.
එහෙමයි ස්වාමින් වහන්ස. නදීප් ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කරුණා කරලා.
මොහොත පින් නිතරෙන්දා අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්
ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනාවේ අන්තිමට කියපු කාරණාවක් සම්බන්ධව වහන්සේගේ දැනුවත් කර ගැනීමක් කරන්න හිතුණා. ස්වාමීන් වහන්සේ දැන් මුතු කම්මතා ඥානය කියන අවස්ථාවේදී ඒ යෝගාවචරයට වැටෙන ආකාර තුනක් චරිත ලක්ෂණ තුනක් ධම්මසාගර ස්වාමීන් වහන්සේ සඳහන් කරා. අනිත්‍ය ලක්ෂණය දකින ඒ පැත්තෙන් යන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක ලියාගත් විදිහට දෙන්නේ ස්වාමීන් වහන්සේ අනිත්‍ය ශුන්්‍යත සමාධියට යන්න පුළුවන් කියලා කිව්වා. ස්වාමීන් වහන්සේ මේක අපි ඔක මං හිතන්නේ අපේ පාලනය ගිලිහිලා යනකොට ඒක ස්වභාවිකවම මේ පැත්තට යන්න පුළුවන් කියන දේ සඳහන් කරොත් නිවැරදි ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ අපි කරන දෙයක් නෙවෙයි අනිත්‍ය දකින දෙය ස්වභාවිකවම අපේ ප්‍රතිපදාව තුළ අපි කරන දෙයක් නෙවෙයි නමුත් මේ පැත්තට යන්න පුළුවන්. ඊට අමතරව දෙවැනි එක මට පේන්නේ සම්බන්ධ එහෙම නැත්නම් ශුන්්‍යත සමාධිය කියන දෙය එකත් අපේ පාලනයෙන් තොරයි නමුත් ඒ පැත්තට ස්වභාවිකවම යන්න පුළුවන් කියන දේ එහෙමද සංඝාස يعني මං වටහාගෙන තියෙන ආකාරය නිවැරදිද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි.
ඔව් ඒක ධර්ම දේශනාව සම්බන්ධයෙන් නම් නැවත සාගතාංශකින් විමසත ගන්න. සාමාන්‍ය වශයෙන් ඔය කියන මුචිත කම්මිත කියනකොට ඇත්තටම ඉතින් මේක මේ ඥාන ටික මේ තවත් විදිහක් ධර්මය වැඩෙනකොට දැන් ওই පළවෙනි වார்த்தාව තිබුණේ ඒ වார்த்தාවේ යම් ගලණයක් කියලා තිබුණානේ එයා අත්දැකීම් ටික
එහෙමයි.
හරි ඕකම තමයි ධර්මෙත්. ඒ වගේමයි සත්ත්ව විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා ඔන්න තව පිළිවෙලක් තාවෙදීත් තින්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා මේ විදිහට මේ එක එක පැතිවලින් බුදුපියාණන් වහන්සේ මේ ගලණය නිවන දක්වා සිදුවෙන ආකාරය විස්තර කිරීම සිද්ධ කරනවා. ඉතින් ඒක ඥාන වශයෙන් ඔය කඩල තවත් කැඩෙනවනේ එක එක ආකාරස විපස්සනා කියලා කියනවා. මේ විදිහට අර පසු කාලෙන් මොන විශේෂයෙන් ගුරුවරු ඒක ඉතාම මේ හොඳට විස්තර කළා. මේ භවනා කරන පිරිස්තර උනන්දු ඇති කරන්නේ ඒ ඥානයන් විදිහට විපස්සනා ඥානයන් විදිහට පෙන්නලා තියෙනවා. ඒ නිසා ඒකේ අර කොහොමදත් කරන්න තියෙන්නේ සිහිය පැවැත්වීම තමයි අර උනා. ඒක තමයි ඒ සතර සතිපට්ඨාන. කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන දුක ඉවරයි. ඔය ඔයකම තමයි ඒ ගල්න්නේ. ඒ නිසා මේ අපි කරන්නේ කයට හිත දාලා නැත්නම් ඇවිදිනකොට කකුල් මේවත් එක්ක යනවා. ඉතින් යනකොට එන තේරුම් ගන්නා වූ ඒ අපිටම සේරෙන සමහර සමහර දේවල් ටික තමයි ඔය නම් වශයෙන් විස්තර වෙන්නේ. මේක ටිකක් ආස්වාසේ දැනෙනවා, වදින තැනක් තියෙනවා. වායෝ පොට්ටබ ධාතු අපි නාසයේ අග කියලා ඒ අග වැදුනහම වදින ගතිය රූපය ඊට පස්සේ වෙන ආස්වාසේ තමයි මේ වැදුනේ කියලා දැනගන්න තභාවයක් තියෙනවා. මෙතන සංඥා සංස්කාර විඥාන කියලා එකතුවක් නාම. මේ විදිහට මේක වදිනවා ඒක දැනගන්න ගතියක් තියෙනවා. ඒකම දෙකට කැඩෙනවා. මේ නාම රූප පරිච්ඡේද කියලා නමක් දෙනවා ඒකට ඥානෙ. ඊට පස්සේ මේක තේරෙන පටන් ගන්නවා. මේක දැන් ආස්වාස කුලං වැදුන නිසා තමයි අය වායු පොට්ටබ්බ ස්පර්ශ ධාතු ස්වභාවයේ නිසා තමයි මේක එහෙම නැහය ගාව එහෙම නැත්නම් බඩ මේ විදිහට තදවීමක් පෙන්නුනේ කියලා හේතු සහිතව නිකන් ප්‍රකට වෙන්න පටන් ගන්න හොඳට 100 තියෙනවනේ. දැන් එතකොට ලෝකෙන් අයින් වෙලා පුදුම විදිහට දැන් සතිමත්. ඊට පස්සේ ඕවට එනවා මේ එකත් ඉන්නකොට අපි දැන් සක්මණටත් මේක අදාළයි. ඉතින් හිතගන්නේ හුස්ම මොකද වෙන්නේ හැමතිස්සම සක්මණෙන් නනෝ මේ කකුල විලුඹ වදිනකොට රූපය වදින බව හොඳට වමයි වැදුනේ මේ වැලි පෑගෙන සිනිඳුයි කියලා දැනගන්න ගතියම යන්නේ වගේ දෙකට කැඩි තමයි ඥානෙන්නේ. ඊට පස්සේ මග්ගමග්ග කියනවා මේ දැන් හරියට මග්ග නොමග තේරෙන්නේ මොකද මේ හොඳට අරමුණට හිත ගත්තන් පස්සේ එන්න පටන් ගන්නවනේ ලස් මේ සැප යන්නේ. මා හොඳට ආලෝක සංජින්න ගන්නවා. මේ ප්‍රණීත ගති එනවා. සැපයක් එන්න තේ හදනවා. ඇඟ කිලිපොලා යන මේවල් දේවල් එනකොට අපි අර පටන් ගත්ත වැඩේ පැත්තක දාලා මේ වට ඇලෙනවා. පේන රූපෙට, බුද්ධ රූපෙට, ආලෝකෙට අන්න ඒව මගේ අරගන්න එක තමයි සිහිය පවත් ගන්න එක. ඔන්න මගන මග දැනගන්න තමයි. ඊට පස්සේ ඔන්න ක්‍රමක්‍රමයෙන් එන්න පටන් ගන්න. ඔන්න කරන් යනකොට ආවා දැන් මේක අපේ කට්ටියටත් කියලා දෙන්න ඕන, අපේ ඥාතීන්ට කියලා දෙන්න. එහෙම නැත්නම් අපේ මේක අනිත් රටවල පිටතෙන් වල ප්‍රචාර කරගන්න ඕන. එහෙම නැත්නම් මේවා කළා දැන් හොඳට කට්ටියට මේවා කියලා දීලා හැමෝම හොඳට ඉඳලා ලාභයක් සත්කාරයක් උපදව ගන්න සැප ගන්න. මේ එච්චර මන් දැන් දිනුන වෙලා තියෙනවා මේ කියලා මේ බැනුම් අහන්න නේද හරියටම වැඩ ටික කරන් තිත්තට යන්න ඕනේ. මං කිසි බැනුමක් අහන්නේ කියලා හිතෙනු. මං ලෙඩ වෙන්නේ නැහැ දැන් මං මාර්ගය දන්නවා හොඳට සිහියත් වැඩෙනු. මැරෙන්නේ නැහැ ලෙඩ වෙන්නේ නැහැ හරියටම පවත්වාගෙන යනවා සිහියෙන් වැඩ ටික කිය. මේ විතරක ඉන්නවට නෝවා පවා දැකලා මේ ඔක්කොම මේ ඇතුළෙන් ඉන්න ස්වභාවයන් මේකක් කර මේ විදිහට තියන්න බෑ කියලා ඔන්න ටික ටික ප්‍රතිපදාව පෙන්නනවා. ඊට පස්සේ ඔන්න පටන් ගන්නවා වන්න ආස්වාසේ මුල් මැද අගුම් ක්‍රීතම දැන් තමා ඔන්න දැක්. අවිච්චර කාල දවසක් දැක්කයි ගොඩ මැද විතරනේ දැකලා තියෙන එක්ක අග මුල විතරයි මේන් තුනම තියෙන කියලා ඔන්න පටන් ගන්නවා. ඉතින් වට කියනෝ ඥාන කියලා දැන් ඇස්සලා මේ ඒ විතරක ටික අයින් කරනවා. ඒක ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා අරිටම දැන් දැනගත්තා. අර ටයිම් මාර්ගයේ මෙන්න මේ වැඩේ මේ විතරක තමයි එන්නේ. මේව මම ගණන් ගන්න ඔන්න උදේ වැය පේන්න පටන් ගත්තා. ඒ කියන්නේ මුල්ටම ඇදාගොන්න අකුණා යන්දයක් වෙයි කියලා ඔන්න නම්දා. ඊළඟට ඔන්න තව තව බලාගෙන ඉන්නකොට මේ මුල්ටම ඇදාග දැක්කට මේ ඇතුලේ දෙනි දෙනි යන මේකේ කුස්මකම තියෙනවනේ කුදුම කොටස් කොටස් ගානක් කියන ඔන්න මේ අපාන ගන්න. ඒකට බංග කියනවා නමස්දා. මේවා ඔක්කොම අත් දකින්න දේවල්. එතකොට තමයි ඔන්න මේකේ දැන් ආස්වාස කියලා අල්ලන්නේ හේකුත් නැහැ, ප්‍රස්වාස කියලා ඉතින් එහෙම හේකුත් නැහැ. මේ මේක ඇතුලේ කැඩි කැඩි යන ටිකක් තියෙන්නේ. ඒක ටික ටික දැන් බය හට ගන්න පටන් ගන්නවා. ආත්මී එකට කියනවා බයපු පට්ටාන. ඊට පස්සේ ඔන්න දැන් මුල මැදාග හොඳට දැක්ක නිසා මේක අල්ලන්න දෙයක් නැහැ. මොකද මුල මැදාග අල්ලුවට වැඩක් නැහැ. අල්ලනකොට මේ කැඩි කැඩි ගිහිල්ලා මේක බය ගන්න දෙයක් නැති එකක් තියෙනවා. අල්ලන්න දෙයක් නැහැ කියලා මම පිටා. ඕන් එකත් එක්ක තමයි මේ ආස්වාදේ වස්තාවේ කතාවක් නෙවෙයි. මේ හතර මහා ධාතුව මේ ඔක්කොම එකයි. එතකොට කිසිම ලෝකතලයක ලාම ලෝකේද දාදිවිය ලෝකේ මනුස්ස ලෝකේ පිළිතන් අපාය ගැන කතා කරන්න දෙයක්වත් නැහැ. කොහේ ගියත් මේ ටිකව නම් තියෙන්නේ එකකටවත් අහු වෙන්න නැහැ. කොහේටවත් ඇලෙන්න හොඳ නැහැ කියලා ඔන්න මුච්ච දුකම. ඔන්න එතකොට තමයි ඔය කියපු කතාවට කියන්නේ. එතකොට ස්ටෝන්නේ හැයි අල්ලන්නේ කොටවත් නැහැ නේද? මෙච්චර දුරක් ආවනේ මේ දුස්සෙත් එක්කම තමනෙත් ඔක වෙන්න පුළුවන්. මේ විදිහට යරුණා තෝරන් එකත් එක්ක ගියාම ඔන්න ඔය විදිහට අහම එක හිස් ස්වභාවයට යනවා. අනිත්‍ය පැත්ත දැක්ක කෙනා මේක හිස් ගතිය කියලා. එහෙනම් ඊළඟට මේ බලාපොරොත්තු තියෙන නිවන් දැකීමක් කරන්න ඕනේ මමනේ. ඉතින් මේ මම ඉන්නකන් දුක තියෙනවා කියලා ඔන්න ටික ටික මේ බලාපොරොත්තු නැතිලා අනේ පණිහිත ප්‍රණීති නැහැ. ශුන්‍යත. අර නිමිති ගන්නෙ නැතුව ඉඳලා ඒ දැන් මොන නිමිත්ත ගත්තද වැඩක් නැහැනේ. මේ විදිහටම දුකක්මයි බය වෙලාමයි වෙන්නේ. අල්ලන්න නැතුව ඉන්න මොකද නිමිති හොයන්න නැතුව ඉන්න එකමයි මොකද නිමිති නැතුව අනිමිත්ත කියලා කියන නිමිත්ත අපහිත ශුන්‍යත රහස්ගත. ඒ ඔන්න ඔය විදිහටමයි මේක තේරුම් ගන්න. එකත් එක්ක හැබැයි මේවා තාම කරද්දි ඔය හරියට ආවා ශුන්‍යතාවේට අපණිහිත නිමිත්ත නිමිත්ත ශුන්‍යත මේ තුනම තමයි එකම ස්වභාවයට කියන නම් තුන් තුන් නම් තුනක්. ඉතින් මේ අපේ ඔව කොම ළඟා කරගන්න මොකද නෑ අය ඒවා පිළිබඳ නිකන් මේවා අමතරව දැනගත්තම ඇති කිව්වේ මේවයි. මේවා හිතන්න ඕ දැන් මං ඉන්නේ අනිමිත්තද දැන් අපණිහිතද ශුන්‍යතද ඒ වගේම සතිපට්ඨානෙනුත් අයින් වෙන සිහියනොත් විසි වෙන වැඩක්. එනිසා මේවා දැන ගැනීම අපි කරගන්නේ මේ උදව්වක් කරන වැඩේට කරන් යන දෙයට අපි අත්දි දිනවා. මේ මේ ධර්මයේ තදහන් වෙනවා. ඒ නිසා අපි යන පැත්ත හරි කියන දේ තේරුම් ගැනීම තමයි මේ ටික අපි පාවිච්චි කරන්නේ. ඒතොර ඒක පාවිච්චි කරත් දැන් මේ ගුරුවරු සඳහන් කළා තියෙනවා මේ මේ කියන තැන් වලට ආවත් ඉවර නෑ. මොකද මේකෙත් මම ඉන්නේ. මම ලබා ගත්ත දෙයක්. එහෙනම් මේවත් අතහැර දෙමින්. මේවා මගේ කරගෙන නැතුව මේකත් මේ හේතු වලින් සකස් වුනේ. මේව ගත යුත්තක් නෑ. රිච්ච දෙයක්, තුච්ච දෙයක්, ශූන්‍ය දෙයක්, දෙයක් ලෙඩක්, ගඩුවක්, අනිත්‍ය දෙයක්, අනුන්ගේ දෙයක්. මෙන්න මේ විදිහට මේක දිහා බලාගෙන ඉන්නවා. අපි විකටව කැව්වේ දැන් මේ පළවෙනි වார்த்தාව ඉඳන්ම තිබුණේ උපදෙස් ඔය ටිකනේ බලාගෙන ඉන්නවා. ඉතලා කරන්න තියෙන්නේ දැන් මේ විදිහට යනකොට තමයි ඕකේ ඊළඟට ඥාන දර්ශනයට යන්නේ. ඊට පස්සේ තමයි ඔය සඳහන් වෙන හැටියට මාර්ගඵල ලැබෙනවායි කියලා කියන්නේ. මේ ඔන්නෝ විදිහේ ගමනක් තියෙන්නේ. ඒක මේක දැනගන්න මතවත් නැහැ. හැබැයි දැනගත්තා කියලා බාධා කරගන්න නැතුව කරගෙන යන වැඩේ ඉදිරියට පවත්වනවා නම් එක්කෙනාට ඒක උදව්වක් වෙනවා. නැත්නම් කටපාඩම් කරගෙන මේව හොයන්න යන කෙනාට ඒකම අනිත් පැත්තට බාධාවක් වෙලා අර භාවනාව ගුණා කරත්‍ය අධගෙන යන ඉස්සරහා යන ගුණා කරත්‍ය තමයි වටින බඩු ටික තියෙන මේ වගේ දේවල් ටික එක චින්තාමය ඥාන ඒවා පිටිපස්සේ තියෙන්න ඕන එක වාදා කරගන්න එක්ක නාන කරත්‍ය ඉස්සරහට දානවා. දාපු ගමන් ගුණාට අදින්න බෑ. තල්ලු කරන්න නෙවෙයි මේක සාමාන්‍යයෙන් කෙරෙන වැඩක් නේ. නිසා ගුණාට වැඩේ කරන්න බැරි වෙනවා. නිසා ගුණා ඉස්සරහා තියලා කරත්‍ය සාමාන්‍ය විදිහට යන එක තමයි කරන්න තියෙන්නේ. මේවා අමතර උදව් කරගෙන
එහෙමයි සරලව. සමහරවිට පැහැදිලි නෑ. මොකද මේ මට අර ඒක පොතේ ඇලීන් සිටීමක් උත්සාහ කරේ. මේක අර අවසාන වශයෙන් මොකද අපේ පාලනයෙන් ගිලිහිලා යනකොට මේ ප්‍රමුඛ වෙන්න පුළුවන්, මට අන්තිමට හිතුනේ එහෙම අර ප්‍රමුඛ වෙන්න පුළුවන්ද කියලා වෙලා, කියන්නේ මේ චරිත ලක්ෂණ තුනෙන් එකක අපි නොදැනුවත්වම මේ ධර්මය විසින්ම යොමු කරනවායි කියන තේ නිකන් මට හිතුණා ස්වාමීන් වහන්සේ. නමුත් ඒක අර මෙහෙම වෙන්න ඕනයි කියලා අර ස්වාමීන් වහන්සේ වගේ මේ මම මට මෙහෙම වෙන්න ඕනි එහෙම අදහසකින් නෙවෙයි ස්වාමීන් වහන්සේ, අර දැන ගැනීමම සම්බන්ධයෙන්
ඒකර කෙරෙන්න දිගට කෙරෙන්නයි තියෙන්නේ. ළඟා වුණාම කොයි පැත්තෙන්ද කොහමද යන්නේ කියලා, හැබැයි පස්සේ පිරිසිදු වෙලා එනවා. කොහොමද පස්සේ මෙකින් යන්නේ? අපිට වහම්බයක් විදිහට වැටෙනවා කියන වල ඊට පස්සේ වැටෙන්නේ දැන දැන නම් වැලේ වලට යන්න, අතර වලට යආගන්නත් ඕනේ. ඊට පස්සේ දැනගෙන යන, ඊට පස්සේ බලන්නේ ගැට්ට බලලා ධාර බලලා කොහොමද ඉන්න ඕන කියලානේ. එමීට බහැර ගන්න දැන් කුරු වෙනවනේ මුලින් අහම්බෙකින් තමයි. එතකොට සොයන කක්කත් හොයන්න ටික ටික යනකොට මේ මොන පැත්තට කියලා ප්‍රකට වෙයි. මේක වෙන්න අරින එක තමයි, ඒක තමයි නිතිපතේ තේරු.
එමයි සර්වනාස බොහෝත බෙන් තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
බන්දුල සොයිසා කරුණාකල ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ස්වාමීන් වහන්ස වලතු තියරි පොඩි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ හොඳට දන්නේ අනේක.
අපි ඕක මේ එදාස්සල මොකද ප්‍රශ්නයක් අහලා නේද නදි? මේ
බන්දුලාව තමයි අපිට මේ දැන් මාර්ගය පෙන්වුවේ මේ ප්‍රශ්න අහන්න.
වැරදි පාර යන්නේ ස්වාමීන් වහන්ස.
ඒ වස්සේ අපිටත් ඉගෙන ගන්න උනා ඥාන. දැන් හැබැයි හොඳට මේ
සන්නස මේ ඊවන් කාලෙකට පස්සේ සන්නස අපේ පන්සලට ගියා. මේ ඉතින් බණ දේශනාවක් අහන් ගිටියා. මේ ඉතින් මට පොඩි වචන දෙකක් තේරුම් ගන්න සන්නස. දැන් අපි මේ හේතුඵල කියන එක සන්නස මේ නිතරම ඉතින් සඳහන් වෙනවා. දැන් වහන්සේ අදත් මම හිතන්නේ මේ විස්තර කරා හේතුඵල. ඒක මේ මට වැටහෙච්ච ස්වාමීන් වහන්සේ, දැන් අපි රූපයක් දකිනකොට ඒක අපි ඒක නාමයක් ඇති කරනවා. ඒක කියන්නේ ඒකට නාම ධර්මයක් ඇතිවීම හේතුව රූප කියලා හේතුඵල. ඒ කොහොම ස්වාමීන් වහන්සේ ඊට වඩා යමක් තියනොත් මේ හේතුඵල ධහම කියන එකේ? මොකද බුද්ධ ධර්ම විස්තර කරන්නේ හේතුඵල ධහමක් කියලානේ. ඒක වහන්සේගේ පොඩි විස්තර කිරීමක් කාර්මිකව දැනගන්න කැමතියි.
ඔව්, හේතුඵල ධහම කියනකොට ඉතින් කිසිම මේ ලෝකේ හැමදේම ඉතින් හේතුඵල තමයි කියන විදිහට වඩා වෙනසක් ඇත්තේ මේ අලුත් දෙයක් ඇත්තේම නැහැ. නමුත් අපි ඒකට අර සතිමත් වෙන්න වෙන සිහියෙන් ඕක අපිට විදහා පෙන්නන එක තමයි සිත් කරන්නේ. ඒක තමයි මේ කයට හිත දාලා හතිපට්ඨානයක් වඩන්න ඕනේ. සතර හතිපට්ඨානෙට ගත වෙන්න ඕනේ. ඒකේ කරන්න මේක ප්‍රසිද්ධ වෙලා ඉනෝ නැති දෙයක් නෙවෙයි. මේ ලෝකේ තියෙන ධර්මතාවය තමයි හේතුඵල සත්‍යය. ඒක බුදුරජාණන් වහන්සේ මතු කරගත්ත මේ සතිමත් බව හරහා ප්‍රතිපස්ඨානේ හරහා දැකීම. ඒ දැකීම තමයි ප්‍රඥාව කියලා කතා කරන්නේ. ඒ නිසා මේ ප්‍රඥාව උපදවන විදිහ තමයි මේ සතිපට්ඨානය. ඒක සිය වඩන එක තමයි අවශ්‍යතාවය. එතකොට හේතුඵල කියන කොට ඉතින් දැන් පටිච්චසමුප්පාදේ නිරූපල වෙන්නන මේ ක්‍රියාවලිය කියලා කියන්නේ. එතකොට ඒකේ අවිද්‍යා ප්‍රත්‍ය සංකාර, අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර ඇති විට විඥානීය වේ, විඥාන ඇති විට නාම රූප වේ. මේ විදිහට අර මේක හේතු වෙලා අනිත් එකට තියෙනවා. ඒ වගේමයි විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය විඥාන. මේ මේ එකකට එකක් මේ හේතු වෙලා තමයි මේවා තියෙනවා කියලා ඒ සඳහන් කරන්නේ. විශේෂයෙන් පස්සේ බුදු පියාණන් වහන්සේ මේකම බුද්ධත්වයට පත් වුණා කියලා කිව්වේ ඒ කියන්නේ හේතුඵල, හේතුඵල කියන කාරණය මේ හැම විටම පවතින එකක්. දැන් අපි කපුලක් උස්සලා උඩට යවන්නේ උස්සපු නිසා. ඉස්සරහට යවපු නිසා හිතවිල්ල කාමද ඉස්සරහට යවනවා. මෙම තියෙනවා ආශාස කරන්න ඕන හිතවිල්ල කාව ඊට පස්සේ ආශාසයක් සිද්ධ වෙනවා. මේ විදිහට කාට හරි මැරුවොත් කවුරු හරි මේ මිනිස්සයා ඒක රැස්සෙනව ඵලයක් කර්මයක්. ඒ අනුකූලව එයා අපාය ගාමී වෙනවා. හේතුඵල. ඉතින් මේ විදිහට මුළු ලෝකෙම ඔය හැම දේම හේතුඵල කොටස් තියෙන. අපිට ඒකේ විශේෂම කාරණේ තමයි බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන හේතුඵල ධර්මයේ තුල තියෙන අපිට වැදගත් කොටස. ඒ කොටස තමයි මේ සිහිය වඩන්න වඩන්න අපි යොමු වෙන ඒකායන මාර්ගයෙන් ආයන අයම් වික්කවි මග්ගෝ සත්තාම් විසුද්ධිය. මේ ඒකායන මාර්ගයට යොමු වෙච්ච කෙනා තමයි මේ ආරක්ෂාස්ථානෙ වැඩෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවට යන්නේ නැසක්. මේ ඒකායන මාර්ගය තුල ගත කරන කෙනාට වෙන විශේෂයක් තියෙනවා. එයා හේතු සකස් කරනවා. ආරක්ෂානික මාර්ගය කියන්නේ මේ සිහිය වඩනවා, සක්මන් කරනවා, භාවනා කරනවා, අරියංකේ හුස්ම බලනවා, සිහියෙන් වැඩ කරනවා. ඒ යම් සංස්කාරයක් තමයි. හැබැයි සිහිය තියෙන්න සිහිය තුළ ඒ කටයුතු සිද්ධ කරන්න ඒ සකස් කරන සංස්කාරය ඵලයක් නැති දෙයකට හේතු. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. බුදු පියාණන් වහන්සේ මේ සංස්කාරයක් හොයාගත්තා, හේතුවක් සකස් කිරීමක්, හේතු සකස් කිරීමක් හොයාගත්තා ඵලයක් නැති දෙයකට. ඒක තමයි නිර්වාණය කියලා අපි වචනෙන් දන්නේ. අපිට බලන්න පෙන්නලා තියෙනවා අන්න ඒ ස්වභාවයට යෑමට වෙන සංස්කාර. එතකොට ඒ නිසා ඒ සකස් කිරීම, ඒ හේතු සකස් කිරීම තමයි මේ අපි සිද්ධ කරන්නේ. ඒ තුළ තමයි මේ කටයුතු සියල්ල සිද්ධ කරන්නේ. මේ විදිහට සාකච්ඡා කරන්නේ, මේ විදිහට වැඩසටහන් කරන්නේ, මේ විදිහට භාවනා කරන්නේ. මේ සකස් වෙලා දෙන අන්න ඒකට පිටුපිට සංසිඳු වෙලා මේ විදිහට පරිසරයක් හදලා දෙන මේ කටයුත්තට. ඉතින් එහා තියෙන පහළ තියෙන දානේ, සීලය, සමාධි මේ ඔක්කොම ඵලයක් තියෙන හේතු සකස් කිරීම තමයි හොඳ ඵලයක්. ඒවා හැබැයි මේ தත්ත්වයටයි මේකට සිද්ධ කරන් යන කෙනා දැන් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම කො ඒවට අත දැමීම, ඒවට බලෙන් බැහැගෙන වැඩ කිරීම කරන්න යන්නේ නැහැ. මොකද ඒ සංස්කාර ඵලයක් හදන ඒවා. මොකද දැන් මෙයා සංස්කාර හදන්නේ දැන් සතිපට්ඨානෙ කරන්නේ දැන් ඵලයක් නැති දෙයකට යන්න උතුම්ම දේ. දානේ, සීලේ, සමාධි නෙමෙයි දැන් ප්‍රඥා කොටස. ඉතින් එහෙම කෙනා අරවට බලෙන් යන්නේ නැහැ. අවස්ථාවක් ආවත් දානයක්, පූජාවක්, පින්කමක්, සීලයක්, සමතයක් කරන තැන අවස්ථාවක් ඒවා යෙතුනොත් සිහියෙන් ඒවත් කරනවා මිසක්කා සතිමත් බව මුල් කරගෙන ඒවා යෙදෙනවා මිසක්කා ඒ එකක්වත් අර සංස්කාර හදන්න එහෙම නැත්නම් ඵලයක් හදන්න මට හොඳ තැනකට යන්න දාන්න හොඳ දෙයක් ඊට වඩා හොඳ දෙයක් ලබන්න දන් දෙන්න සිල් රැකලා මට හොඳ පත්‍යල් ලැබලා සැපට දෙවියෙක් වෙලා ඉන්න මේ වගේ කතා එන්නේ නැහැ. මොකද යා ඒ උඩින් ඉන්නේ. ඒ උඩින් කියන්නේ ඉහළයි කියන මාන්නයක් නෙවෙයි. වඩා හොඳ අදි අදි කුසලෙයි. අන්නේ අදි කුසලෙ වෙන්නේ මේ හේතුවෙන්. මොකද ඵලයක් නොවෙන්නයි වැඩ යන්නේ. දැන් මේකේ අපි ගත කරනවා ඒක තමයි ලෝකෙ තියෙන උතුම්ම සංස්කාර කියලා බුදු පියාණන් අසෙ තියෙනවා. ආරෂ්ඨාංග මාර්ගය. ඒ නිසා ඒකේ තුලයි ගත කරන්නේ. ඒ නිසා ඉතින් හේතුඵල කතාව ඉවර කිරීමටයි අපි දැන් මේ පැමිණිලා ඉන්නේ. හින්දා ලෝකෙ තියෙන හැම එකම විදිය හේතුඵල මොනවා කරත් ප්‍රතිහේතුව ඵලයක් තියෙනවා. හින්දා මොනවාක්ක නොකර ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. මොනවාක්ක නොකර ඉන්න පුළුවන් වෙන්නේ සිහියෙන් හරියටම ඉන්න වෙලාවට පමණයි. අනිත් අසිහියෙන් කරන මොනවා වුණත් ඵලයක් හදනවාමයි. ඒකේ මම ඉන්නවා. ඒ නිසා සතිමත් වෙන්න විතරයි තියෙන්නේ. එතකොට හේතුඵල සම්බන්ධයෙන් අයින් වෙන්නත් පුළුවන්, ඵලයක් නැතුව ඉන්න පුළුවන්. එතකොට මොකද කියන්නේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ නෑ විස්තර කියමු බොහොම වටිනා ස්වාමීන් වහන්සේ අර්ථවත්. ඒ ස්වාමීන් වහන්සේ දැන් මට ඒක වැටහුණු විදිහට ඔබ වහන්සේ කිව්ව විදිහට දැන් අපි සිහියෙන් ඉන්න වෙලාවට එතකොට අපි හිත ඇතු වෙන යම් කිසි රාග අරමුණක්, ද්වේෂ අරමුණක්, සිතුවිලි දාමයක් තොර ඒක අපි සීයෙන් දැකලා ඒක ඇල්ලුවේ නැත්නම් ඒක එහෙමම ගෙවිලා යනවා. එතකොට ඒ තුල ආයි කර්ම රැස්වීමක් වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ක්‍රියා එකේ හේතුවක් ඇති වුණා යම් කිසි පරණ ක්‍රියාවක් හින්ද නමුත් ඵලයක් එතකොට නැහැ. එතකොට ඒකේ මේ එකට විපාක දීමක් නැහැ. අපි ඒක සංස්කාර කරොත් සංස්කරණය කරොත් විතරක් මම මාගේ කියලා ඇල්ලුවොත් يعني කැමැත්තක් ඇති වුණොත් එතකොට එතන මේ කර්ම රැස් වෙනවා. මම හේතුඵල ධම්ම වංශ විස්තර කර විදිය මට එහෙමයි වැටුනේ නිසා.
ඔව් ධර්මයේ සඳහන් කරන්නේ සරාගං චිත්තං සරාගං චිත්තංති පජාන. සදෝසං වාචිත්ත සදෝසං චිත්තංති පජාන. දැන් රාගයක් හටගෙන තියෙනවා ඒ බව හොඳින් දනියන්. ඒක තමයි නැත්තේ. ඒක නැතුව අපි රාගයේ බව දැනගෙන දැන් මේ කරාගේ ඇලෙන්නේ නැතුව ඉන්න ඕන. ඇලෙන්නේ නැතුව ඉියොත් සංස්කාර වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට නැවත උපදීමක් නැහැ. ඊට පස්සේ නිවනයි කියලා ඔන්න බණක් යනවා ලෝක. නෑ ඒ කතාව නෙමෙයි අවශ්‍ය. ඒක ඕන කෙනෙකුට කියන්න ඕන. ඒක මේ සිහිය වඩන්න නැති කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් සිහිය හදාගෙන රාගේ වශයෙන් දකින්නවා කියන එක උදාහරණයක් දේශනා කරපු දෙයක් කළ යුත්තේ. ඒක තමයි ඔය කියන කතන්දරේ සිද්ධ වෙන්නේ. ඒකට යන්න බෑ මේ හුස්මක් බලන්න නැතුව සිහියෙන් ඇවිදින්න නැතුව සිහියෙන් එදිනදා වැඩ සිහියෙන් කරන්න නැතුව මේ පජානාති වෙන්න බෑ. පජානාති මුින් දන්නවා ඒසි වැඩක්ද රාගය හට ගන්නකොට ඒ රාගයත් එක්ක සංසාරයක් පුරුදු කරපු ක්‍රමයට ඇලිලා ඒ තුල යනෝ මිසක්ක එහෙම නැත්තම් අඩුම ගාන වෙන එකක් තමයි. මේ රාගේ හම්මු රාගේ නම් නැහැ මේකට අසුභේ වඩන්න ඕනේ. මේ කය මෙහිමයි හරින ජරා අසුචි වැඩිද ඒ කාරණේ හරි. මොකද රාගේ දැඩි වෙන කෙනෙකුට ඒක මේව මෙනෙහි කරන්න ඕනේ. එහෙම කළා තමයි යා හදා ගන්න ඕනේ මේ රාගය පාලනය කරන්න. නැත්තම් වෙන්නේ රාගේ ආපු ගමන් මෙයා යනවා ප්‍රතික්‍රියාවට. මේ රාගයට හේතුව වෙනමත ඒ ඵලයට මෙයා යනවා පටල. ඒ රාගේ හේතුවෙන් ඊළඟ ක්‍රියාවට අර පුරුද්දත් එක්ක මේ වරදම ඇසිරීම ඊට පස්සේ අපාය ගන්න. නමුත් පජානාති කියන්නේ අකුල හොඳට දීගං වාස සංකෝ දීගං රස සාමිති පජානාති. උස්ම ගන්න වෙලාවේ දීර්ඝ වාස හදන්න මේක හොඳින්. හරියටම දැන් වදිනවා. ඒත් එක්ක දීර්ඝ හුස්ම. කෙටි හුස්ම. දැන් විලුඹ දැන් දකුණු කකුල මේ වම්මි. මේ තොරතුරු හොඳට ගන්නවා. අන්න එහෙම ගිය කෙනාට ඕම් රාගයක් හටගන්න. මෙච්චර වෙලා තිබුණේ නැහැ. මේක මෙන්න මේ අරමුණ හිත නිසා දැකපු නිසා ඇහිච්ච නිසා මතක් වෙච්ච නිසා ඕන්න දැන් සිත් හටගත්තා. දැන් මෙන්න පිච්චෙන ගතිය තියෙනවා. ඔන්න වේවුලන ගතිය තියෙනවා. කය වෙනස් තියෙනවා. අන්න පජානා කියනවා. ඒක බලනකොටම ඕන ආයි මේම් බහිනවා. ආනේ විදිහට ඔච්චර ඒක ගියාන ඒක ඉවරට ඉවරයි. ඊට පස්සේ ආය දේශය රාගය වුණ දේශය එන්නේ. එහෙම නැත්තම් මෙදි මත ඔයගේ මෝහය ඔය වගේ එකක් නෙමෙයි. ඊකට මේක තියෙන්නේ නැහැ ඔනේ ඒක. ඒ වගේ දැන් මේ වර්තමානයේදී කොට රාගෙට අවදි වුණාම එන්න ඒක පටන් ගත්තා තිබදත් ඉවරයි. ඉවර වුණාම අර ඒකෙට ක්‍රියාත්මක වුණේ නැහැනේ. වැඩක් කරේ නැහැනේ. ඒ වෙනුවට ප්‍රතිචාර දැක්වෙන්නේ. ඉතින් ඒක අන භාවනා කරන වැඩි තමයි. අම්බෝ රාගේ හොඳ නැහැ කියලා අර සාමාන්‍ය රාගේ පාලනය කරන්න බැරි සාමාන්‍ය පුත්ජනයන්ට දෙන උපදෙසක් තියෙනුනේ රාගයට අසුභය දාන්න. මොකද ඒක තමයි හොඳ බදේ. කිව්වහම අරක බැහැල යනවානේ ඇත්තටම. මේ කුණු උපතිස් දෙක මෙනෙහි කරාම ඒව දැක්කාම බැලුවාම ඒක වෙන දෙයක්. ඉතින් අන්න ඒක දානවා මේ භාවනා කරන අයත් ඒක උසස් දෙයක් කියලා ඒක දාන්න නෑ බුදුහාමුදුරුවෝ. සරාගං වා චිත්තා සරාගං චිත්තන්ති පජානා. මෙන්න මේ පජානාදී බව හදාගන්න. ඒක තමයි සිහිය කියන්නේ. සාමාන්‍යයෙන් ඥානාති වෙන්න පුළුවන් දැන් රාගය කියලා. නමුත් ඒ දැනගත්තට ඉතුරු වැඩ ටික නොවීපි නෑ. ඒ නිසා මේ පජානාති වෙන එක ලේසි නෑ. ඒක තමයි පුහුණුව. ඒකට තමයි මේ සතිපට්ඨාන. ඒක තමයි ඔය කතා කරපු මේකෙන් ඵලයක් හදන්නේ නැද්ද? අනේ නොහදන දැනට යන්නේ මේක. අනිත් මොනවා කරත් ඵලයක් හදනවම. හරි හොඳ වැඩක් විතරක් හදන්නේ අපිට. මේ රාගය අයින් කරන්න හරි හොඳ වැඩක් කරොත් ඒකත් ඵලයක් වෙනවා. ඒ හින්දා මේ බුදු පියාණන් පෙන්නන්නේ ඵලයක් නොහදන්නේ. ඒ කායන මාර්ගය කියන්නේ ඒක. රාගසිතාව ඒ බව හොඳට දැනුවත් වෙන්න. ඒක මුල නේද අග දක්වා දැනුවත් කරලා ඉවරුණා නම් වුණා කියලා තමයි. ආ මේක තමයි ඒකායන මාර්ගයේ සතිපට්ඨානයේ සිහිය කියන එක මේ. අන්න ඒකත් එක්ක ඒකට හුරු වෙන කෙනෙක් විතරයි මේ කියන දේවල් වලට යැවෙන්නේ ඉදිරියකට. ඵලයක් නැති ස්වභාවයකට මේ ගෙනියන්නේ සිහිය. ඒ දිසා සිහියෙන් ඒ විදිහට ආගයක් දකිනගෙනාට අනිවාර්යයෙන්ම ඵලයක් හිතින්නේ නැහැ ඒ හතගත රාග සිතේ. මොකක් හිතු වෙන්නේ බෑනේ. මුල දැක්කා, මැද දැක්කා, ඉවර වුණා. උච්චරණය ආද ප්‍රකට වුණේ එච්චරයි. ඒක ඉවරයි ඉවර ඉවරයි. ඒක නෑ මොකුත්. අන්න ඒ ස්වභාවය තමයි යන්නේ. ඒක එන හැම අරමුණක් එක්කම ඉති තියන්න තියෙනවා. ඒකට තමයි මේ කොහොනුව දෙකත් එක්ක තමයි සරහතන් වාස්ති ගත කරන්නේ. ස්වභාවය කියන එක අපිට හිතා ගන්න පුළුවන් නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං.
ඒක කියන්න ඕන මේ 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 රහතන් වහන්සේ රාගේ ඇති වෙලා නැති වෙලා කියන්නේ නෙවෙයි. මේ වර්තමානයේ හැම වෙලේම ඉන්න එකක්. රාගේ පුරුදු කරන්නේ අපිනේ. සාමාන්‍ය කෙනෙක්නේ. මේ රහතන් වහන්සේ මේ ගත කරනවා කියන්නේ වර්තමානයේ හැම එන එන හැම දෙයක්ම එහා වර්තමානයේ ගත කිරීම සංසේ ගතයුත්ත. අන්න ඒකට තමයි මේ හරහා කියනකොට ගෙනියන්නේ.
ඒ සම්මතයේ ලෝභ කිව්වත් එතකොට අලෝභ කිව්වත් ඒ දෙකම එතකොට එකමයි නේ සම්මතයේ. ඒ කියන්නේ අපි නේ ඒක ලෝභ කියලා දාන්නේ. එතකොට එහෙම නැති අවස්ථාවෙත් අපිට ඒකත් එක්කම ඉඳ පුළුවන් නම් ඒ දෙකටම කියන්නේ ඒක ලෝභයේ සම්පූර්ණ ලෝභය වශයෙන් දකින්න ඕන, අලෝභයත් අලෝභය කියලා දකින්න ඕන. එහෙම ඉන්න පුළුවන් නම් ඉතින් එතකොට ඒ වයින් ආයි කර්මය රැස්වීමක් වෙන්නේ නැහැ.
නැතේ ලෝභය කියන්නේ මුලනේ. ලෝභය කියන්නේ ඔය අපි බඩු වලට තියෙන ලෝභයනේ සාමාන්‍යයෙන් දන්නේ. ඒ මිනිහා ලෝභ මිනිහයි කියන එක ඒක නෙවෙයි. දැන් රාගයකට මුල් වෙන යට තියෙන්නේ මුල ලෝභය. ඔබ ද්වේෂ මෝහ කියන තුඩ මුල් වෙලා තමයි මේ කෙලෙස් හටගන්නේ. ඒ නිසා ලෝභය කියන එක මේ එහෙම එකපාරට දකින්න බෑ. ඒකට සත්‍පට්ඨානේ ලෝභය පාවිච්චි වෙන්නෙම නෑ. රාගය දකින්න රාගයට තමයි ලෝභ අනුශේති. ඊළඟ ද්වේෂයට තමයි පටිඝ අනුශේති. ඒවා අනුශේ වශයෙන් ඉන්නේ. ඒ දක්වා මේක යනවා. ඒ විදිහට රාගය හොඳටම දකින්න දකින්න පජානාච්ච රාගං අචිත්තං සලකන්න පජානා කරගත්තා. තිබුණා නැති වෙලාම ගියා. යනකොට යන්නේ අර අසල මූලයක් කපාගෙන. නැත්තම් අර ඒ ලෝභ මූල සිත් ලෝභ මුල් කියන්නේ පව් අකුසල් වෙනවා. අකුසල් මූල කියන්නේ එතකොට අකුසලංච පජානාතේ අකුසල මූලංච පජා. ඒක තමයි සම්මාදිට්ඨිය කියලා එක පැත්තකින් තියෙන එකක්, ධාතේ ආකාරයෙන් එකක්. ඉතින් මේ විදිහට රාගය දත්ත රාගය විදිහට දැක්කේනා මේ ඉවරුණාම යා ඒකට අදාළ වූ ලෝභ සිතක් කපලා මිනිස්සුත් එක්ක කපනවා. මේ විදිහට දැක්කේනා විතරයි එහෙ තිබ්බ කෙනා විතර දින වාසිය. ඒ නිසා ඒ අනුශේ වශයෙන් කියනවා. අන්න එහෙම තමයි. අර යට තියෙන ද හේතුත් කප කප නැවත උපස්තිය නොලබන එහෙම නැත්නම් පිරිනිවන් නැත්නම් නිවන කියන පැත්තට මේ ධර්මයේ අපි අරන් යන්නේ කායන මාර්ගය. යන්න මේ විදිහේ එකක් තමයි මේ සතරපටිපට්ඨාන කියන්නේ. සිහිය වැඩෙන්න වඩාගෙන සිහියෙන් ඉන්න ඉන්න මේ උටින් පේන විතරක් නෙවෙයි යටත් කැපෙන්න පටන් ගන්නවා පළවෙනි දවසේ නෙවෙයි. ඉති කරගෙන යද්දි මේ විදිහට අවදි වෙන තමයි සිද්ධ වෙන එක. එතකොට ලෝභය කියන්නේ අකුසල මුල් යට ඇඟි අනුසය. ඒක පවා කැපිලා යනවා මේ කරගෙන යනකොට. මේව හොයන්න ඕන. විශේෂයෙන් ඒව ගැන හිතන්න වෙන්නේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදියට ඉතින් දැනගත්තට සාකච්ඡා කරන්න
තමයි. එමයි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං. ඒ විස්තර කිරීමට දෙලුවන් සම්මා.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තවත් නම් ප්‍රශ්න නෑ වගේ පේන්නේ.
හොඳයි ඉස්සරහට යමු.
ඔබ වහන්සේට තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
බොහොමත්ම පින් ඉන්ද්‍රානන්දා. අද දිනේත් අපේ වැඩසටහන සමාප්ත කිරීමට අවසාන අංගය වශයෙන් තිබෙන්නේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීමටයි. ඒ සඳහා මම බන්දුල මාමට ආරාධනා කරනවා අද දිනේ අප වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. අද දිනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකීමට අවසරයි. ධම්ම සරණ ස්වාමීන් වහන්සේ දේශනාවකුත් එවැගේම ධම්ම සාගර ස්වාමීන් වහන්සේට වටිනා සාකච්ඡන වාරයක්කින් අපිට බොහොම වැදගත් කාරණා රාශියක් ප්‍රතිපදා පුරන්න ඉදිරිපත් කරා. ඉතින් උන්වහන්සේලාට ඒ ලබාගත් සීලුම් පින් උන්වහන්සේලා බලාපොරොත්තු වෙන ඒ ජීවන්මක හෙළිපෙළි කර ගැනීමට ශක්තිය බලය වේවා. එවගේම අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් නිස්සරණ ස්වාමීන් වහන්සේලාට මේ පින් ඒ කරගෙන යනවා කටයුතු මුලින් කරගෙන යාමට ශක්තිය බලය ලැබේවා. අපිටත් මේ පින් නිවන් මඟ සම්බෝධ කරගෙන හේතු වේවා. මේ සඳහා යම් කිසි සත්ව කොටසක් උපකාර කරනවා නම් පින්නෙන් එයට පින් අනුමෝදන් කිරීමට, ඒ වගේම අපගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා කියමු. එත්තාවචාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සම්පේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා. එත්තාවචාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සප්ප සම්පත්ති සිද්ධා. එත්තාවචාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සප්ප සම්පත්ති සිද්ධා. ආකාසට්ටාජුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටාජුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටාජුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. මේගේ ඥාතින්ට පින්දීම. ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ප්‍රාර්ථනා ගාථාව. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. අවසරයි ස්වාමීනාංශ වන්දනා කිරීමට. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං ස්වාමිනා අනුමෝදි තබ්බං.
සාදු අනු
සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං.
සාදු අනුමෝදාමි.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්ති.
කමාමි.
ඕකාස කමාමි බන්ති. තුතියං පියෝකාස වන්දාමි බන්ති. තත්‍යං පියෝකාස වන්දාමි බන්ති.
අභිවාදන සීරිස ඉච්ඡං වද්දාපචායිනෝ යත්තාරෝ ධම්මා වට්ටන්ති අප්පන්නෝ සුඛං වලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති උච්ච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සනිජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අන්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුන් වන්දේතුන් වදං. සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීලන් දයාවාසං බුද්ධ පුත්තං නමාමහමි.